නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕකම් පහාය අනිකේතසාරී ගාමේ අකුබ්බං මුනි සන්තවානි කාමේ හිරිත්තෝ අපුරෙක්ඛරානෝ කතං න විග්ගයිහ ජනේන කෛරාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය දවස්වල දහමේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යම් යම් ධර්ම දේශනාවන් පැවැත්තුවා. ඉතින් අදත් මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම විපස්සනාවට යම් පමණක රුකුලක් ලැබෙන අවබෝධයක් ලබා දෙන එක්තරා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනා කීපයක් පවත්වන්න. ඉතින් අද අපි ඉදිරියට ගත්තේ කන්ද සංයුත්තේ, ඒ කියන්නේ සංයුත්තනිකායේ කන්ද සංයුත්තේ එන හාලිත්තිකානි සූත්‍රය. එතකොට මේ හාලිද්දකානි කියන්නේ ගෘහපතියෙක්. ඒ කියන්නේ ගිහි තැනැත්තෙක්. හැබැයි සෑහෙන අවබෝධයක් තිබිච්ච, ඒ වගේම දහමේ ගැඹුරු කොටස් සෑහෙන පරිශීලනය කරපු, ඒවා ගැන හොඳ විමසා බැලීමක් කරපු, ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා සෑහෙන උත්සාහයක් දරපු තැනැත්තෙක් වශයෙන් මේ අහන ප්‍රශ්න වලින් අපිට තේරෙනවා. එතකොට එතුමා ඇසුරු කළා තියෙනවා අවන්ති ජනපදයේ ඉන්න මහා කච්චාන මහරහතන් වහන්සේව. එතකොට මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ වෙනකොට අවන්ති ජනපදයේ තමයි වැඩවාසය කරන්නේ. එතකොට අවන්ති ජනපදයේ වැඩවාසය කරන ඒ මහා කච්චාන මහරහතන් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා මෙතුමාට තිබිච්ච ප්‍රශ්න කීපයක් අහන අවස්ථාවක් තමයි මේ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. එතකොට අට්ටක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නය කියලා කියන්නේ ඉතාම වටිනා සූත්‍ර දේශනාවක්, නැත්නම් ඒ මාගන්ධිය සූත්‍රය කියන එකත් ඉතාම වටිනා දේශනාවක්. සමස්තයක් වශයෙන් මුළු අට්ටක වර්ගයේම විශේෂයෙන්ම ගැඹුරු ධර්ම කාරණා රසක් අන්තර්ගත වෙන සූත්‍ර දේශනා ගණනාවක් අන්තර්ගත වෙන කොටසක් වශයෙන් හඳුනගන්න පුළුවන්. විශේෂයෙන්ම සුත්තනිපාතේ අට්ටක වර්ගයේ පාරායන වර්ගය කියලා කියන්නේ විශේෂයෙන්ම ධර්මයේ ඉතාම ගැඹුරු කොටස් රාශියක් අන්තර්ගත වෙන කොටස්. ඒ වගේමයි විශේෂ පිළිගැනීමක් තියෙනවා බුදුරජාන් වහන්සේගේ මුල් බුදු සමය ඒ අට්ටක වර්ගයට පාරායන වර්ගයට පදනම් වෙලා තියෙනවා කියලා. ඉතින් පස්සේ කාලෙදී, ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේම අවසන් යුගයේ, නැත්නම් අපි හිතමු අවුරුදු 20කට පස්සේ වගේ, ඇතැම් වෙලාවට භික්ෂූන් වහන්සේලා අතර විවිධ සාකච්ඡාවන් සිද්ධ වෙනවා මේ අට්ටක වර්ගයේ පාරායන වර්ගයේ ඉදිරිපත් වෙලා තියෙන ගාථා සම්බන්ධයෙන්. ඒ වගේමයි ඇතැම් ස්වාමීන් වහන්සේලා තනතනියෙන් ගිහිල්ලා ප්‍රශ්න නගනවා ඒවා සම්බන්ධයෙන්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේත් ඒ ගාථාවන් නැවත පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේමයි දැන් මේ අද අපි සාකච්ඡා කරන හාලිද්දකානි සූත්‍රය වැනි සූත්‍ර දේශනාවලින් අපිට පේනවා ඇතැම් ප්‍රඥාවන්ත ගිහි උපාසකයින් උපාසිකාවන් පවා ඒ අට්ටක වර්ගයේ එන ගාථාවන්, ඒ වගේම පාරායන වර්ගයේ එන ගාථාවන් වෙනත් ධර්ම කථික භික්ෂුන් වහන්සේලා හමුවට ගිහිල්ලා විස්තර කරලා දෙන්න කියලා ඉල්ලා සිටීමක් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ අද අපි ගත්ත හාලිද්දකාන සූත්‍රය අන්නේ බඳු අවස්ථාවක්. එතකොට මේ අට්ටක වර්ගයේ එන මාගන්ධිය සූත්‍රයේ අන්තර්ගත ගාථාවක් සම්බන්ධයෙන් විවරණයක් ලබා ගන්න තමයි මේ හාලිද්දකාන කියන ගෘහපතිතුමා මහා කච්චාන මහරහතන් වහන්සේ හම්බ වෙන්න යන්නේ. එතකොට එකාතික අපිට බලන්න පුළුවන් ඇයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේම හොයාගෙන යන්නේ කියලා. මහා කච්චාන මහරහතන් වහන්සේ කියන්නේ විශේෂයෙන්ම මේ බුදු ශාසනය තුල සංක්ෂිප්ත වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන ලද ධර්ම කොටසක් විස්තර සහිතව, ඒ වගේම ලිහිල් කරලා අනිත් අයට හොඳින් අවබෝධ කරගන්න පුළුවන් වෙන ආකාරයෙන් දේශනා කරන්න සමර්ථ භික්ෂුන් වහන්සේලා අතර ප්‍රධානියා, එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම තැනැත්තා වශයෙන් බුදුරජාන් වහන්සේ හඳුන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ යම් අවස්ථාවක බුදුරජාන් වහන්සේ යම්කිසි දහම් කරුණක් කෙටියෙන් සංක්ෂිප්ත වශයෙන් දේශනා කරා නම් ඒකේ ගැඹුර අනිත් භික්ෂුන් වහන්සේලාට අවබෝධ වුණේ නැත්නම් උන්වහන්සේලා යනවා මේ මහා කච්චාන මහරහතන් වහන්සේව හම්බෙන්න ගිහිල්ලා ප්‍රශ්න අහනවා, ඒක විස්තර කරලා දෙන්න කියලා කියනවා. ඒ වගේ සෑහෙන අනිත් භික්ෂූන් වහන්සේලාත් මේ මහා කච්චාන මහරහතන් වහන්සේගේ ඇසුර ලැබපු අවස්ථාවන්, බලාපොරොත්තු වෙච්ච අවස්ථාවන් පේන්න තියෙනවා. උදාහරණයක් වශයෙන් මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් එතෙන්දිත් භික්ෂූන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ බොහොම සංක්ෂිප්ත වශයෙන් ධර්මකාරණා කීපයක් ඉදිරිපත් කළා. ඊළඟට උන්වහන්සේ අසරයෙන් නැගිටලා විහාරයට වැඩම කරනවා. ගන්ධකිලියට වැඩම කරනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒකේ අර්ථය තේරුම් ගන්න වැඩම කරන්නේ මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට. එතකොට තමයි මහා කච්චාන මහරහතන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ අන්තර්ගත මේ ඊටාම වටිනා ප්‍රපංච හා සම්බන්ධ විස්තරය ගෙනහැර දක්වන්නේ. ඒ වගේමයි තවත් අවස්ථාවක් තියෙනවා උද්දේශ විභංග සූත්‍රයේ. ඒකත් මජ්ක්‍ධිම නිකායෙමයි හම්බ වෙන්නේ. එතෙන්දෙත් භික්ෂුන් වහන්සේලා මහා කච්චාන මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා තමයි විස්තර විභාග දැනගන්න උත්සාහත් වෙන්නේ. එතෙන්දෙත් උන්වහන්සේ තමයි විස්තර කරන්නේ. තවත් අවස්ථාවක් එනවා බද්දේක රත් සූත්‍රයක්. මේ බද්දේක රත් ගාථාවන් පිළිබඳව මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් විමසනවා. එතකොට උන්වහන්සේ මේ බද්දේක රත් සූත්‍ර පිළිබඳව විවරණයක් සපයනවා. ඒ වගේ විවිධ අවස්ථාවන් වලදී මේ මහා කච්චාන මහරහතන් වහන්සේ ඒ සංක්ෂිප්ත වශයෙන් භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කොට්ටාශයන් විස්තර සහිතව ඒ වගේමයි ලිහිල් ආකාරයෙන් අනිත් අයට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට විස්තර කරන්න සුවිශේෂී දක්ෂතාවයක් පෙන්වපු ස්වාමීන් වහන්සේ නමක්. දැන් මෙතෙන්දී මේ මහා කච්චාන මහරහතන් වහන්සේ අවන්ති ජනපදයේ කුරරගර කියන ප්‍රපාතයක තියෙන නැත්තම් පර්වතයක තමයි වැඩවාසය කරන්නේ. එතෙන්ට තමයි මේ හාලිද්ද කාණි කියන ගෘහපතිතුමා ගමන් කරන්නේ. ගිහිල්ලා අහන ප්‍රශ්නේ තමයි අටක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නයේදී භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම ගාථාවක්. ඕකම් පහය අනිකේතසාරී ගාමේ අකුප්බං මුනි සන්තවානි කාමේහි රිත්තෝ අපිරෙක්කරානෝ කතං න විග්ගයිහ ජනේන කෛරාති. මේ විදිහට සංක්ෂිප්ත වශයෙන් භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම කොටාසය මට විස්තර වශයෙන් විභාග වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් ද සාමීන් වහන්සේ කියලා තමයි කොහොමද මම මේක දැනගන්නේ කියලා තමයි මේ හාලිද්ද කාණි ගෘහපතිතුමා මේ මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්නේ. දැන් ඔන්න එක එක කොටසක් ගානේ මේ ගාථාවේන වචනයක් ගානේ හාලිද්ද කාණි ගෘහපතිතුමාට දැන් මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරගෙන යනවා. පළවෙනියෙන්ම එන විග්‍රහය තමයි මේ ඕක කියන අවස්ථාව. ඕක කියලා කියන්නේ ගෘහය කියන අදහස, නැත්නම් නිවස, ගෘහය, වාසස්ථානය කියන අදහස. ඒක මොකද්ද මේ ඕක කියලා කියන්නේ? ඉතින් ඒක සම්බන්ධයෙන් විස්තරයක් මුලින්ම ඉදිරිපත් කරනවා මහා කච්චාන මහරහතන් වහන්සේ. රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති උච්චති. ඒ කියන්නේ මේ රූප ධාතුව කියන එක, නැත්නම් රූපස්කන්ධය කියන එක විඥාණයට නිවසක් බවට පත් වෙනවා. විඥාණයට ගෙයක් බවට, ගෘහයක් බවට පත් වෙනවා. ඒකට ඒ බඳු රූපයක් ඇසුරු කරගෙන ඒකේ රාග වශයෙන් බැඳිලා ඇලිලා ඒකේ පැටලිලා ඉන්න අවස්ථාවේදී විඥාණය ගෙයක් ඇසුරු කරන තැනත් එක් වශයෙන්, ගෘහයක් ඇසුරු කරන තැනත් එක් වශයෙන් පෙන්නුම් කරනවා. ඉතින් එතකොට ඒ කියන්නේ කිසිම දැන් කොයි හෝ වෙලාවකදී විඥානය රූපයක් ඇසුරු කරනවා නම් ඒ අවස්ථාවේදී එයා ගෘහයක් ඇසුරු කරනවා කියලා සලකන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි මේ මහා කච්චාන මහරහතන් වහන්සේ පෙන්නනවා වේදනා ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. ඒ කියන්නේ මේ වේදනා ධාතුවත් වේදනා ස්කන්ධයත් විඥාණයට läග සිටින්න, නැවතී සිටින්න, වාසය කරන්න, හොඳට අපි කියමු සැතපීලා ඉන්න මේ ගයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට යම් වෙලාවකදී වේදනාවක් ඇසුරු කරමින් ඒ තුල රාගයෙන් බැඳිලා ඒ තුල පැටලිලා ඉන්න අවස්ථාවක් තියෙනවා නම් එතකොට අන්න මේ මහා කච්චාන මහරහතන් වහන්සේ කියනවා එතෙන්දිත් ඕකසාරී කියලා කියනවා මේ විඥාණයට. ඒ කියන්නේ ගයක් ඇසුරු කරන්නෙක් කියලා මේ විඥාණයට නමක් දෙන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා සංඥා ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. ඒවා ඒ අන්දමින්ම සංඥා ස්කන්ධේ, සංඥා ධාතු, සංඥා ස්කන්ධයත් මේ විඥානය ඇසුරු කරන්න පුළුවන්. ඒ වෙලාවේදීත් සංඥාවක පැටලිලා, සංඥාවක බැඳිලා විඥානය එතන වැඩෙනවා නම්, එතන läග සිටිනවා නම්, එතන පදිංචි වෙලා ඉන්නවා නම් ඒ විඥාණයට කියනවා ඕකසාරී කියලා. නැත්නම් ගයක් ඇසුරු කරන, ගෘහයක් ඇසුරු කරන තැනැත්තෙක් වගේ තමයි එතකොට විඥාන. ඊළඟට පෙන්නනවා සංඛාර ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. ඒ අන්දමින්ම සංස්කාර ස්කන්ධය යම් වෙලාවක ඇසුරු කරමින් ඒ තුල බැහැගෙන, ඒ තුල උපාදාන කරගෙන, ඒ තුල läගගෙන, ඒ තුල බැඳිලා යම් කිසි අවස්ථාවක විඥාණය ගත කරනවා නම් එතකොටත් කියනවා විඥාණයට ගයක් ඇසුරු කරන කෙනෙක් කියලා. ඒත් මේ කතාවම ඇත්තනො නැත්නම් මේ අවස්ථාම භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා කන්ද සංයුක්තයේම එන උපය සූත්‍රෙත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා විඥාන ධාතු රූප උපයං වා භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපප්පතිත්තං නන්දූපසේචනං බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජේය මේ විදිහට දේශනා කරනවා. ඒ කියන්නේ රූපයක් අසුරු කරමින් රූප ස්කන්ධයක් අසුරු කරමින් තමයි යම් වෙලාවක විඥාණය ගත කරන්නේ. ඒ වෙලාවේදී එය තමයි අරමුණ බවට පත් වෙන්නේ. රූපාරම්මණක් රූපය අරමුණක් බවට පත් වෙනවා. රූපප්පතිත්තං රූපේ මත එතකොට විඥාණය පිහිට ගන්නවා. නන්දූපසේචනං එතෙන්දී ඒ ඇසුර නිසා ඒ කුඩුපඟ වීම නිසා යම්කිසි සතුටක් රාග නිශ්චිත සතුටකුත් හට ගන්නවා. බුද්ධින් ඒ කියන්නේ වර්ධනය වීමකට ලක් වෙනවා විඥාණය. විරුල්හින් තව තව වර්ධනය වීමක් තව තව අතු ඉති ලියලා වැඩි වීමක් වේපුල්ලං ආපජ්ජයි ඊළඟට විපලත්වයකට පත් වීමක් හොඳට දැන් සරුසාර වෙලා වර්ධනය වෙච්ච තත්ත්වයක් විඥාණය තුළ හට ගන්නවා. හරියට නිකන් විඥාණය කියන්නේ බීජයක් නම් ඒ බීජයට එතකොට තනියෙන් බෑ කටයුතු කරන්න. මේ රූපය ඇසුරු කරන රූප ක්ෂේත්‍රය තුළ යා කටයුතු කරනවා නම් එතකොට අන්න යාට වැඩෙන්න අවස්ථාවක් සැලසෙනවා. ඒ ඇසුර හරහා යම්කිසි රාගයක් ආස්වාදයක් නන්දියක් හට ගන්න පුළුවන්. ඉතින් එතකොට යා තව තව එතන පෝර දා ගන්නවා, තව තව මුල් ලියා ගන්නවා. ඊට පස්සේ ඔන්න පොඩ පොඩ වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්තිමට මහා වෘක්ෂයක් බවට එතනපත් වෙනවා. අන්න ඒ වගේ. ඒතර ඒ අවස්ථාව රූපස්කන්ධය ඇසුරු කරන අවස්ථාවක්. විඥානයේ රූපයක බැඳිච්ච අවස්ථාවක්. රූපයක් උපාදාන කරපු අවස්ථාවක්. ඒ අවස්ථාව ඔය උපය සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ විදිහට විඥානස්කන්ධය රූපස්කන්ධය ඇසුරේ රූපස්කන්ධය අරමුණ වශයෙන් තබා ගනිමින් ඒ මත පිහිටා ගනිමින් ඒක පදනම් කරගෙන ඒක මත වර්ධනය වෙවි ඒක මත විපලත්වයකට පත් වෙලා ඉන්න අවස්ථාව ඕකසාරී කියලා එනම් මේ සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. ගයක් ඇසුරු කරන අවස්ථාවක් වශයෙන් හිතා ගන්න පුළුවන්. දැන් අපිට මේක ටිකක් තේරුම් ගන්න අපි හිතමු යම්සි යෝගාවචරයේක් එයාට පුළුවන්කමක් ලැබිලා තියෙනවා නම් හිත උපාදාන වලින් තොරව සුළු වෙලාවක් හරි පවත්ව ගන්න. ඉතින් එයාට තේරෙනවා සමහර වෙලාවට අපි හිතමු දැකපු ලස්සන දර්ශනයක් ඔස්සේ ඇතැම් විට හිත යන්න පුළුවන්. ඒතර හිත මුලින් දැක්කේ නිකම් පුංචි නිමිත්තක් පමණයි. කියන්නේ පුංචි ඡායාවක් පමණයි. පුංචි ලකුණු කීපයක් පමණයි. හැබැයි ඊට පස්සේ ඒක පිළිබඳ යම්කිසි උනන්දුවක් ඇති වුණා. ඒ වෙතට ඇහැ යොමු වීමක් සිදු වුණා. ඒකේ විස්තර හොයන්න දැන් පටන් ගත්තා. තව තව නිමිති අනුයන්ජන ගන්න පටන් ගත්තා. දැන් හිත ටික ටික ඒ අසර දැන් බහ ගන්නවා. ඒ කෙරෙහි යම්කිසි උනන්දුවක් ඇති කර ගන්නවා. ඒකෙන් යම්සි සතුටක් ආස්වාදයක් ලබනවා. දැන් තව තව මේ තමන්ගේ තිබිච්ච අර කලින් උපාදාන රහිත හිත දැන් උපාදාන සහිත තත්වයකට යමක් ඇසුරු කරන තත්වයකට රූපයක බැඳුන තත්වයකට ඒ මත පිහිටගත් තත්වයකට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේමයි අපි හිතමු සද්දයක්. අපි සක්මන් මළුවක සක්මන් කර කර අපිට පුළුවන්කමක් තිබුණා නම් ඔහොම සැහැල්ලු මනසක් පවත්වන්න. තවත් ටිකක් එහාට ගිහිල්ලා උපාදාන වලින් තොර මනසක් පවත්වන්න. කිසිවක් ඇසුරු නොකරන මනසක් පවත්වන්න. අපි හිතමු මේ වෙලාවේදී ඇහිච්ච සද්දය අපි හිතමු ලස්සන ගීතයක්. ඉතාම අලංකාර ගීතයක්. තමන් අහලා තියෙන තමන් බොහොම කැමති ගීතයක්. ඔන්න ඉතින් දන්නේම නැහැ එතනට හිත යනවා විඥානය එතන පොඩ්ඩක් ඔන්න බැහැ ගන්නවා. ඒක නිමිති ගන්නවා දැන්. ඒකේ හඬ පිළිබඳව, ඒකේ ලය පිළිබඳව, ඒක කියන ගායකයා පිළිබඳව, වචන පිළිබඳව, අර්ථය පිළිබඳව දැන් ටික පොඩ්ඩ ඇතුළට දැන් ඔන්න මේ ඇහෙන සද්දේ, මේ ඇහෙන ගීතයේ දැන් හිත බැඳෙනවා, ඒකේ හිත ඇලෙනවා. ඒක දැන් හොඳට බැහැ ගන්නවා. විඥාණයට හොඳ ආහාර ටිකක් පෝෂණයක් ලැබෙනවා. අන්තිමට විඥාණය ඒ රූපය ඒ සද්දය ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒතර එයාට දැන් අන්න නිවසක් ලැබුණා. දැන් කලින් තිබින්නේ එකාතකින් අර උපාදාන රහිත තත්වය කියන්නේ නිවසක් නැති තත්වයක්. නිදහස් තත්වයක්, සැහැල්ලු තත්වයක්. දැන් එයා නැවතත් ගෘහස්තයෙක් බවට පත් වුණා. ගෙයක් ඇසුරු කරන කෙනෙක් බවට පත් වුණා. ආයෙත් නිකන් කියනවා නම් අර පංච කාමයන් ඇසුරු කරන ගිහියෙක් වගේ තත්වෙට ඔන්න දැන් හිතපත් වුණා. සම්පූර්ණයෙන්ම එතකොට ඒ රූපයක් ඇසුරු කරන හිතක් නැත්නම් සද්දයක් ඇසුරු කරන හිතක්. ඒ වගේම අපි තුමු ගඳක් සුවඳක් වුණත් යම් වෙලාවක අපේ හිත ඇසුරු කරනවා නම් ඒකේ බැඳෙනවා නම් ඒ තුලින් යම්සි සතුටක් ආස්වාදයක් භුක්ති විඳිනවා නම් ඒකෙම ලැබගෙන ඉන්නවා නම් ඒ කියන්නේ අන්න ඒ රූප ධාතු කියන මට්ටම තමයි අපිට හඳුනා ගන්න තියෙන රූප ධාතුවක් ඇසුරු කරනවා. රූපස්කන්ධයක් යා විඥානය ඇසුරු කරනවා. එතකොට යාට ඕකසාරී කියන නම යෙදලා තියෙනවා. ඒ කියන්නේ ගෘහයක, ගෙයක වාසය කරන තැනැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ වේදනා පැත්තෙන්නුත් මේ විදිහටමයි විස්තර කරන්නේ. බුදුරජාන් වහන්සේ තුපේ සූත්‍රයේදී ආන්දමින් විස්තර කරනවා. වේදනා ධාතු උපයංවා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය වේදනා රම්මණං වේදනා පතිට්ඨං නන්දුපසේචනං බුද්ධින් විරෝලහින් වේපුල්ලං ආපංචයි. යම් වෙලාවක වේදනාවක් ඇසුරු කරගෙන සැප වේදනාවක් කියලා අපි උදාහරණයක් වශයෙන් ගමු. යම්සි වෙලාවක සැප වේදනාවක් දැනෙනවා. ඒ සැප වේදනාව දැන් හිත ඇසුරු කරන්න පටන් ගන්නවා. හිත කියන එකෙන් මෙතෙන්දි විශේෂයෙන් අදහස් වෙන විඥාණය. ඒතර විඥාණය ඒ වේදනාව, සැප වේදනාව ඇසුරු කරන්න පටන් ගන්නවා. ඒකෙම තව තව විස්තර බලනවා. ඒකෙන් යම්සි ආස්වාදයක්, සතුටක් භුක්ති විඳිනවා. ඊට පස්සේ ඒකෙම බැහැ ගන්නවා, ඒකෙම ඇලෙනවා, ඒකෙම බැඳෙනවා. ඒ තුලින්ම එයා යම්සි වර්ධනයක්, විපුලත්වයකට පත්වීමක්, හොඳට අතුවිත ලියලා වර්ධනය වීමක් දැන් සිද්ධ වෙනවා. දැන් ඉතින් වේදනාව මත පදනම් වෙච්ච විඥානයක්, පිහිටි විඥානයක්, හොඳට වේදනාව මත පෝෂණය ලබන විඥානයක් තමයි දැන් තියෙන්නේ. ඒකත් අන්න ඕකසාරී කියලා කියනවා. ගයක් ඇසුරු කරන කෙනෙක්. එයාට තමයි ගයක් ඇසුරු කරන කෙනෙක් කියලා කියන්නේ. නැන් සංඥාතේ වගේමයි සංඥා ධාතුකෝ ගහපති විඥානස්සෝකෝ. දැන් සංඥාවනුත් ඒ වගේම මේ විඥාණයට ගයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම විඥාණයට ගෙවල් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා කියලා කියන්න පුළුවන්. එක්ක රූප ධාතු ගෙදෙට්ට යාට යන්න පුළුවන්, එක්ක වේදනා ධාතු ගෙදෙට්ට යාට යන්න පුළුවන්, එක්ක සංඥා ධාතු ගෙදෙට්ට යාට යන්න පුළුවන්, එක්ක සංස්කාර ධාතු ගෙදෙට්ට යාට යන්න පුළුවන්. ඒවල් හතරක් තියෙනවා. ඉතින් හැමතිස්සෙම මේ හතරෙන් එකක් ඇසුරු කරගෙන තමයි යා ඉන්නේ. ඉතින් සමහර විට එකක් වැඩි වෙලාවක් ඇසුරු කළා ඊළඟ ගෙදෙට්ට යනවා. ඒක අපි හිතමු ටික වෙලාවක් ඇසුරු කළා තවත් ගෙදෙට්ට යනවා. ඒක ඇසුරු කළා ඊළඟ ගෙදෙට්ට යනවා. ඉතින් මේ වගේ නිරන්තරයෙන්ම එහෙමනම් මේ තියෙන විඥාන తত্ত্বය ඕකසාරී తত্ত্বයක්. නිවෙසක් ඇසුරු කරන తত্ত্বයක්. ගෘහයක රැඳිච්ච తত্ত্বයක්. ගෘහාශ්‍රිත తত্ত্বයක් තමයි විඥානෙට තියෙන්නේ. ඉතින් අපේ හිත දිහා බැලුවාම සාමාන්‍යයෙන් ඉතින් අපි දන්නවා ඉතින් නිරන්තරයෙන් හිත උපාදාන වලින් තොරව පවත්වා ගන්නවා කියන එක පහසු කාර්යක් නෙමෙයි. හිත හරිම කැමති මේ වගේ ගයක් අස්සේ රිංගගෙන ඉන්න. ගයක් මත පිහිටගෙන ඉන්න. ගයක් මතින් ආවරණයක් ලබාගෙන ඉන්න. ගේකට කොටු වෙලා ඉන්න අපේ හිත පුදුම කැමැත්තක් දක්වනවා. ඒතර ගෘහාශ්‍රිතව මේ වාසය කරන මේ తত্ত্বය, ඒ කියන්නේ ගැඹුරින් ගත්තොත් මේ විඥානයේ තියෙන මේ తত্ত্বය තමයි අපි ඉතින් අත්දකින්නේ. අපිට සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගත්තොත් නැත්තම් මේ සම්මුති මට්ටමකින් ගත්තොත් අපි හරි කැමති ගයක් ඇසුරේ ඉන්න. භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ඔන්න කුටියක් ඇසුරේ ඉන්න. වාසස්ථානයක් ඇසුරේ ඉන්න. අපි ඒ තරම් කැමැත්තක් නැහැ නිකන් ගයක් නැතුව පහසුවෙන් සැහැල්ලුවෙන් එහෙම ඉන්න අපි කැමැත්තක් නැහැ. ඒකෝට ඉතින් අපිට දැනෙන්නේ හරිම නිකන් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් වශයෙන්. මොකද ගයක් නැහැ කියලා හැඟීමක් තමයි එතකොට එන්නේ. දැන් මේකේ ගැඹුරු අර්ථය ගත්තාම මෙතන මේ විශේෂයෙන් පෙන්වන්නේ අපිට භෞතික වූ ගයක්, නිවසක්, නැත්තම් කුටියක්, සේනාසනයක් නොමැති තත්ත්වයෙන් නෙමෙයි. විඥාණය කොහොමද ගයක් ඇසුරු කරන්නේ? විඥාණය කොහොමද ගෘහයක් ඇසුරු කරන්නේ? විඥාණයට තියෙන ගෘහය, නිවස තමයි එක්ක රූපය, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංස්කාර. දැන් සංඥාවක් ඇසුරු කරන අවස්ථාවේදීත් හිතට යම්කිසි සංඥාවක් අහවම අපි තුමු අතීතයේ වෙච්ච දෙයක් සම්බන්ධයෙන් පුංචි මතකයක් අවදි වෙනවා. ඒ සම්බන්ධ පොඩි සංඥාවක් හිතේ මතුවෙනවා. යම් හෝ ඡායාවක් හිතේ මතුවෙනවා. ඉතින් ඒ පිළිබඳව යම්කිසි ඔන්න උනන්දුවක් ඇති වුණා. අපි ඒකට වම්සි වටනකමක් දුන්නා. මේ අහවලා කියලා පුජ්‍යලේක එකට ආරෝපණය කළා. ඉතින් එතකොට මොකද වෙන්නේ? දැන් අපේ තියෙන මේ උනන්දුව නිසා, අපේ තුල ඇති වෙච්චේ නන්දිය නිසා, සතුට නිසා, රාග නිශ්චිත බැඳීම නිසා දැන් තව තව සඤ්ඤා දැන් මතක් වෙලා එනවා. මේ අතීත සිද්ධිය හා සම්බන්ධ තව තව සඤ්ඤා මතක් වෙලා එනවා. විච්ඡ කාරණා මතක් වෙලා එනවා. කියපු කරපු දේවල් ඔක්කොම මතක් වෙලා එනවා. මෙහෙම වෙන්න වෙන්න දැන් තව තව දැන් හිත පිරෙන්න ගන්නවා සඤ්ඤා වලින්. සඤ්ඤාවන් නිකන් අර මේ වැඩෙන්න පටන් ගන්නවා. මේ මත දැන් විඥාණයට හොඳට ආහාර ලැබෙනවා. විඥාණය මේ මත පිහිටාගෙන වැඩෙන්න පටන් අරගෙන වර්ධනය වෙන්න පටන් අරන් සම්පූර්ණයෙන්ම විපුලත්වයකට පත් වෙලා දැන් ඉතින් හොඳ නිවසක් එයාට හම්බුණා. සංඥා මස්තින් සකස් කරපු නිවසක්. සංඥා එමට තියෙන මුළු දැන් හිත පුරාම දැන් සංඥා තියෙනවා. ඉතින් මේ සංඥාවල දැවටිච්ච හිතක්, සංඥාවල පැටලිච්ච හිතක්, සංඥාවල බැඳිච්ච හිතක් දැන් ඔන්න ලැබිලා තියෙනවා. ඉතින් එතකොටත් අන්න කියනවා මේ හිතට ඕකසාරී කියලා. විඥාණයට ඕකසාරී කියලා කියනවා. නිවසක් ඇසුරු කරන තැනත් එක්ක. ගෘහයක් ඇසුරු කරන තැනත් එක්ක. දැන් හිතමු අපි ඊට පස්සේ සංස්කාරගතත් ගත්තත්. හිතට පුංචි අපි හිතමු සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල අපි එතනින් නිකන් අතහැරලා දැම්මේ නැහැ. ඒ සිතුවිල්ල කෙරෙහි අපේ යම්සි උනන්දුවක් ඇති වුණා. ඒ සිතුවිල්ල මගේ කියලා හිතාගත්තා. ඊට පස්සේ ඒ සිතුවිල්ල මත තවත් සිතුවිල්ලක් අපි හිතුවා. ඒ සිතුවිල්ල මත තවත් සිතුවිල්ලක් අපි හිතුවා. දැන් මෙහෙම මෙහෙම හිතාගෙන යනකොට එක එක දිශාවන් වලට දැන් මේක පැතිරෙන්න පටන් ගත්තා. විහිදෙන්න පටන් ගත්තා. ඒක දැන් පොඩ පොඩ වැඩිලා වර්ධනය වෙලා ප්‍රපංචයක් බවටම තත්පත් වුණා. දැන් ඉතින් හිත සම්පූර්ණයෙන්ම නිකන් වල්මත් වෙච්ච තත්වයක්, වටවලල්ලේ යන තත්වයක්, විවිධ දිශාවන් ඔස්සේ හිතන තත්වයක් තමයි හිත ඇතුලේ දැන් හටගන්නේ. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම දැන් හිතට ලොකු වැඩක් පැවරලා තියෙනවා. හිත නිකන් වල්මත් වෙලා තියෙනවා. හිත ඉබාගාත යනවා, මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා, ඒක ඇසුරු කරනවා, මේක ඇසුරු කරනවා, අතීතය ඇසුරු කරනවා, අනාගතය ඇසුරු කරනවා, රූප ඇසුරු කරනවා, සද්ද ඇසුරු කරනවා, ගන්ධ සුවඳ ඇසුරු කරනවා, මේ වගේ විවිධාකාර දේවල් ඇසුරු කරගෙන ඇසුරු කරගෙන විඥාණය ඉතින් හොඳට පිහිටාගෙන සිහින මවාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒක තමයි විඥාණයට ලැබිලා තියෙන ආහාර. ඒක තමයි විඥාණයට ලැබිලා තියෙන නිවස. ඉතින් මේ අවස්ථාවත් ඕකසාරී කියලා මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා. සංඛාර ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ. මේ වගේ සංස්කාර ධාතුවත් විඥාණයට නිවසක් බවට පත් වෙනවා. සංඛාර ධාතු රාග විනිබන්ධංච පන විඥාණං ඕකසාරීති උච්චති. යම් හෝ අවස්ථාවකදී අර වගේ විවිධාකාර සංස්කාරයන් හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට, ඒවට අපි තව තව පෝර දානකොට, විවිධ චේතනා අනුව අපි කටයුතු කරනකොට, තව තව අපි හිතනකොට, කල්පනා කරනකොට, ප්‍රකල්පනා කරනකොට, ප්‍රපංච කරනකොට, අන්න ඒ විඥාණයට උවමනා කරන ආහාර පෝෂණය සියල්ල ලැබෙනවා. එයා හොඳට ගෙය ඇසුරු කරගෙන, සංස්කාර ගෙය ඇසුරු කරගෙන එයා වාසය කරනවා. ඒතකොට අපිට තේරෙනවා මේ විඥාණය එක්ක රූපයක් ඇසුරු කරනවා, එක්ක වේදනාවක් ඇසුරු කරනවා, එක්ක සංඥාවක් ඇසුරු කරනවා, එක්ක සංස්කාරයක් ඇසුරු කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒතකොට මේ කුමක් හෝ ඇසුරු කරන විඥාණයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒතකොට එයාට වැඩෙන්න, වර්ධනය වෙන්න හැකියාවක් නැහැ එහෙම ඇසුරක් නැත්තම්. වෙනත් වචන වලින් කියනවා නම් මේ එයාට පෝෂණයක්, ආහාරයක් ලැබෙන්නේ මේ රූපයක් ඇසුරු කරන අවස්ථාවේදී, නැත්තම් වේදනාවක් ඇසුරු කරන අවස්ථාවේදී, නැත්තම් සංඥාවක් ඇසුරු කරන අවස්ථාවේදී, නැත්තම් සංස්කාරයක් ඇසුරු කරන අවස්ථාවේදී. දැන් ඊට පස්සේ මේ මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා, කතංච ගහපති අනෝකසාරී හෝති. දැන් මේකේ අනිත් පැත්ත, විරුද්ධ පැත්ත. මොකද්ද මේ අනෝකසාරී කියලා කියන්නේ? ඒ කියන්නේ ගෘහයක් ඇසුරු නොකරන තැනත් එක්ක, ගයක නොහැසිරෙන තැනත් එක්ක, ගයක් නැති තැනත් එක්ක කියලා කියන්නේ මොකද්ද? දැන් ඉතින් අපිට හිතෙනවා එහෙනම් මේ ගයක් දරක් නැති, කිසි දෙයක් නැති බොහොම දුප්පත් මිනිස්සෙක්, හිඟන මිනිස්සෙක්, එයාට තමයි ඉතින් ගයක් නැත්තේ කියලා. නමුත් මෙතන ගැඹුරු අර්ථයෙන් ගත්තාම ඒක මේ නෙමෙයි කතා කරන්නේ. මේ තැනැත්තෙක් පුජ්‍යලයක් වශයෙන් ගයක් ඇසුරු නොකිරීම නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන විශේෂම විඥානය. විඥානය රූපයක් ඇසුරු නොකරන අවස්ථාව. රූප ධාතුයකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා ඒ උපය උපාදාන චේතසෝ අදිඨාන අභිනිවේස අනුසයා තේ තථාගතස්ස පහීන උච්චින්න මූලා තාලවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති. දැන් ඊටාම ගැඹුරින් දැන් මහරතන් වහන්සේ දේශනා කරනවා. මහා කච්චාන මහරතන් වහන්සේ උන්වහන්සේ කියනවා යම් වෙලාවකදී මේ රූප ධාතුව හා සම්බන්ධයෙන්, ඒ කියන්නේ රූපස්කන්ධය හා සම්බන්ධයෙන් දැන් යම්සි තැනත් එක්ක හිතේ යෝ ඡන්தோ යම් ඡන්දයක් ආසාවක් තිබුණාද ඒක දැන් දුරු වෙලා, යෝ රාගෝ යම්සි රාගයක් ආලයක් තණ්හාවක් තිබුණාද ඒක දැන් දුරු වෙලා, ඒක පහිනා, ඒක ප්‍රහාණය වෙලා. ඊට පස්සේ උපය උපාදාන, ඒ කියන්නේ නිකන් ලංව සිටීම්, අතින් අල්ලගෙන සිටීම්, ඇඟෑලුම්කම් පැවැත්වීම, මේවා දැන් අයින් වෙලා. ඊළඟ උපාදාන කියන්නේ ඒක ග්‍රහණය කරගෙන සිටීම, දැඩිව අල්ලගෙන සිටීම, බදාගෙන සිටීම, ඒකත් දැන් අයින් වෙලා. ඉතින් එතකොට ඒ අන්දමින් ඒ යමක් ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන ඒ ඉන්න එක අයින් වෙන්න නම් ඒකෙ තිබිච්ච බැඳීම, තණ්හාව, ආසාව, ඡන්දය ඒවා දුර වෙන්න ඕනේ. අපි දන්නවා අපේ හිතේ කාමච්ඡන්දයක් බලපවත්වන අවස්ථාවකදී තනිකරම ඉතින් විවිධාකාර රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, ගන්ධ සුවඳ රස පහස ඒ වගේමයි හිතින් හදාගත්ත දේවල්. ඉතින් මේ ඔක්කොම ඇසුරු කර කර ඒවා ගැන රස විඳ විඳ ඒකෙන් ආස්වාදයක් ලැබමින් තමයි අපේ හිත පවතින්නේ. මොකද මේ කාමච්ඡන්දයට බැඳිලා. එහෙනම් කාමච්ඡන්දෙන් තොර වෙච්ච අවස්ථාවක් තමයි හිත සැහැල්ලුවෙන් සහනශීලීව කොහෙවත් නොබැඳී ඉන්න පුළුවන් තත්ත්වයක් අත්දකින්නේ. ඉතින් එහෙනම් මේ හිතේ රාගය දුරු වෙන්න ඕනේ, ඡන්දේ දුරු වෙන්න ඕනේ, තණ්හාව දුරු වෙන්න ඕනේ, ඇඟෑලුම් කම් පැවැත්වීම් නවතින්න ඕනේ, උපාදාන කිරීම් ග්‍රහණය කිරීම් නවතින්න ඕනේ. එහෙනම් හිතට නිදහසක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මෙතන විස්තර කරන අදිඨාන අභිනිවේෂ අනුසය කියලා තවත් අවස්ථා තුනක් දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට යමක් හා සම්බන්ධයෙන් යම්කිසි මතයක් දරන්න පුළුවන්. ඒ කියන්නේ අරමුණක් පිළිබඳව අපි හිතින් හදාගත්ත, හිතින් තනාගත්ත මතයක්, අපි කියමු දැඩි මතයක්. මේක මෙහෙම විය යුතුයි, මේකේ පාට මෙන්න මේකමයි. ඉතින් වෙන කෙනෙක් කිව්වොත් නෑ මේකේ පාට මෙන්න මේකයි කියලා. ඉතින් අපි ඒකත් එක්ක ඔන්න එයත් එක්ක සටන් කරන්න යනොත් අපිට පුළුවන්. අපි හිතින් ගත්ත දැඩි මතයක්. අපිට හිතින් ගත්ත දැඩි මතයක් වුණත් ඇසුරු කරනවා නම් අපේ හිත. අපි ඒක අල්ලගෙන නම් ඉන්නේ, ඒක බදාගෙන නම් ඉන්නේ, ඒක වෙනුවෙන් නම් අපි සටන් කරන්නේ. ඉතින් ඒ කියන්නේ එතනත් අපි අහු වෙලා තමයි ඉන්නේ. චේතසෝ අදිඨාන නැත් අබිනිවේස, ඒක අස්සට බැහැගෙන, ඒක අස්සට රිංගාගෙන, අරමුණක් අස්සට අපි නිකන් රිංගගෙන ඉන්නේ. මුලදී නිකන් තියෙන්නේ අරමුණ ගාවට යෑමක්. අපි තුමු මොකක් හරි ලස්සන ගීතයක් අපිට ඇහුණා. දැන් ඉතින් අපි ඒකට නිකන් ලං වෙලා බලනවා. පොඩ්ඩක් ඒ ඇහෙන දිහාවට පොඩ්ඩක් කිට්ටු කළා අපි. නිකන් ඈතින් නම් ගීත රාවේ ඇහුනේ. අපි දැන් පොඩ්ඩක් ඒක හොඳින් අහගන්න කියලා ළඟට කිට්ටු වෙනවා. ඒක නිකන් හරියට අර උපය කියන අවස්ථාව වගේ. මොකද නිකන් ඇසුරක් කරන්න දැන් පටන් ගත්තා. ඒ ගාවට කිට්ටු වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක නිකන් ඇඟැලුම් කමක් පවත්වන්න පටන් ගත්තා. ඒක මට්ටම. ඊට පස්සේ දැන් ඔන්න ඒක ගැන තව විස්තර බලනවා. ඒක ගැන හිතනවා, ගායකයා ගැන මතක් කරගන්නවා, ගායිකාව ගැන මතක් කරගන්නවා, ඒකේ තාලය ගැන මතක් කරගන්නවා, ඒකේ හැඟීම් ගැන මතක් කරගන්නවා, තමන් ඒක රස විඳපු හැටි ගැන මතක් කරගන්නවා. එහෙමත් නැත්නම් අපි හිතමු ඒක අපි කියපු හැටි මතක් කරගන්නවා. ඒක දැන් ඔන්න පොඩ පොඩ මුමුණනවා. ඒකේ වචන මතක් වෙනවා, ඒකේ අර්ථය මතක් වෙනවා. දැන් ඉතින් ඇස් දෙක පියා ගන්නවා. දැන් ඔන්න සම්පූර්ණයෙන් මේක අසර රිංග ගත්තා. සම්පූර්ණයෙන් දැන් මේ ගීත ලෝකයක දැන් ජීවත් වෙනවා. සංගීත ලෝකයක ජීවත් වෙනවා. ඔන්නක තමයි අබිනිවේෂ කියලා කියන්නේ. සම්පූර්ණයෙන් මේක අසර දැන් බැහැ ගත්තා, රිංග ගත්තා. ඒකට නිකන් හිත කොටු වුණා. දැන් ඊට පස්සේ වෙනත් අවස්ථාවකදී අපි හිතමු දැන් ගීතය නැහැ. ඒකක් මොකක්වත් ඒක සින්දුව දැන් මේ වෙලාවේදී ඇහෙන්නේ නැහැ. නමුත් ඒ රස විඳපු ගීතය අනුසාරයෙන් අපේ හිතේ යම්කිසි සංඥා මට්ටමක් තැම්පත් වෙලා තියෙනවා. ශබ්ද සංඥා වෙන්න පුළුවන්, රස සංඥා වෙන්න පුළුවන්, ශබ්ද සංඥා වෙන්න පුළුවන්, අපි හිතමු රූප සංඥා වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයක හෝ සංඥා මට්ටමක් අනුසේ වශයෙන් පැගගෙන තියෙන්න පුළුවන්. එතකොට මේ අපි ඇසුරු කරන ඕනම අරමුණක් වඩ වඩා ඇසුරු කරන්න ගිහිල්ලා ඒකත් එක බැඳෙන්න ගිහිල්ලා ඒකම නැවත නැවත හිතන්න කල්පනා කරන්න ගිහිල්ලා අන්තිමට ඒ අරමුණ නැතත් හිත ඇසුනේ ඒ අරමුණ හා සම්බන්ධ යම්සි නිකම් මණ්ඩි ටිකක්, යම් ඡායාවක්, ඒකෙන් ලබාගත් යම්සි ලක්ෂණ ටිකක් හිත ඇතුලේ නිකන් තැම්පත් වෙලා තියෙනවා, අටුවම් බැහැලා තියෙනවා. මේක තමයි අනුසය වශයෙන් සාමාන්‍යයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට මේ අරමුණ මේ වෙලාවේදී ක්‍රියාත්මක නොවුනත්, අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවුනත්, ඒ අරමුණෙන් කලින් අවස්ථාවක ලැබපු ඇසුරත් එක්ක අපි උකහාගත්ත යම්සි සාරයක්, යම් නිමිති ප්‍රමාණයක් හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙනවා. ඒක වුණත් අපේ හිතට බැඳෙන්න ප්‍රමාණවත්. ඒකයි සමහරවිට අපි භාවනාවක් එහෙම කරද්දි හොඳට දැන් ඇස් දෙක පියාගෙන ඉන්නවා, මොකක්වත් රූප පේන්නේ නැහැ. ඊට පස්සේ හිත ටික ටික එකඟ වෙනවා. අපි හිතමු ආනාපාන සතිය වඩන්නේ. පර පොඩ පොඩ හිත එකඟ වෙන්න පටන් ගන්නවා. ආශ්වාසය ප්‍රශ්වාසයක් ගානේ හොඳට අවධානයෙන් ඉන්නවා. පොර ඒ අවධානය මත ටික ටික හිත දැන් සංසුන් වෙනවා, තැම්පත් වෙනවා. ඊළඟට ආශ්වාසය තුනී වෙනවා. අපි තුමු ඔන්න ආශ්වාසය නොදැනී යනවා. නොදැනී ගියාට පස්සේ ඔන්න එක පාටම ඔන්න අපි තුමු ඔන්න චෛත්‍යයක් පේන්න ගන්නවා. පුළුවන් ලිසාය පේන්න ගන්නවා. ඉතින් මේ ඇස් දෙක පියාගෙන ඉන්නේ. හැබැයි මේ ළඟට ගියා වගේ රුවන් ලිසාය පේනවා. මෙතන මේ මනසෙන් හදලා දීපු සංඥාවක් තියෙනවා. අපි අතීතයේ අපි හිතමු කාලයකට කලින් අනුරාධපුරයේ ගිහිල්ලා රුවන්වැලිසෑය දැකලා ඒක පැදකුණු කළා. පුදුමාකාර ශ්‍රද්ධාවකින් ගෞරවයකින් ඒක ඇසුරු කළා. ඒ අරමුණ ඇසුරු කළා. දැන් මේ පසු වේලාවකදී, දැන් මේ වේලාවේදී රුවන්වැලිසෑය අපේ ඉදිරියේ නැහැ. S2ත් වහලයි තියෙන්නේ. S2 පියාගෙන ඉන්නේ. ඒත් අර අරමුණක් හිතට ලොකුවට නැති වෙලාවේදී අර හිතේ තැම්පත් වෙලා තිබිච්ච ඒ අනුසය ධර්මයන් දැන් ඔන්න එළියට එනවා. එතකොට අන්න ඒවා මතක් වෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු ඒ විදිහට හුස්ම රැල්ල තුනී වේගන යනකොට අපි එකපාරට මොන්න අපි ඇසුරු කරපු අපි ආලයක් කරපු හැමති තැනැත්තෙක් ආදරය කරපු කෙනෙක් හිත ගිය තැනැත්තෙක් හිත ගිය තැනැත්තියක් ඔන්න එකපාරට මතක් වෙනවා. එයාගේ ඡායාව පේන්න ගන්නවා. එයාගේ රූපේ පේන්න ගන්නවා. එයා නිකන් බොහොම ලස්සනට hina වෙලා අපි දිහා බලන් ඉන්නා වගේ පේන්න ගන්නවා. හැබැයි S2 පියාගෙන ඉන්නේ. ඉතින් එතකොට දැන් බය වෙනවා. මොකද මේ එකපාරට මියාව මට මතක් වුණේ. කිසිම කෙනෙක් බය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ අර අපේ හිතේ මුල් බැහැගෙන තියෙන ඒ අරමුණ මේ වෙලාවේදී අසුරු නොකලත් ඒ අරමුණෙන් උකහාගත්ත නිමිති ඒ අරමුණෙන් උකහාගත්ත යම්සි රසයක් අපේ හිත ඇතුළේ තැම්පත් වෙලා තියෙනවා. අර හිතට ඒ තරම් ආහාර නැති වෙලාවකදී විඥාණයට සැලකේතු තරම් ආහාර නැති වෙලාවකදී විඥාණය ඒ අපේම හිත මුලා කරලා ඒ සංඥාවක් එළියට දාලා ඒක මත පෝෂණය වෙන්න උත්සාහ කරනවා. ඉතින් අපි මේක තේරුම් ගත්තේ නැත්නම් භවනා කරනකොට ඉතින් අපි දන්නේම නැහැ මේකට අහු වෙනවා. අපිට අමතක වෙනවා අපි මේ S2 වහගෙනයි ඉන්නේ කියලා. ඒ වෙනුවට දැන් මේ S2 අරගෙන ඉන්නවා වගේ පේන මේ රූපෙට අපි රැවටිලා ඒකට නමක් දීලා ඒකට ඇඟැලුම්කම් පවත්වමින් අපි අහවලා දැක්කා. අහවලා දැක්කේ මෙන්න මේ හේතුව නිසායි කියලා. ඉතින් ඊට පස්සේ ඒකට වෙදකම් කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න වගේ සෑහෙන පැටලෙන අවස්ථාවක් තමයි ওই සංඥා මට්ටම. එතකොට ඒ යම් හෝ වෙලාවකදී අපේ හිතේ අනුසයක් ක්‍රියාත්මක වෙන්න ගත්තාම, සක්‍රිය වෙන්න ගත්තාම ওই වගේ පැටලවිල්ලකට අපි ලක් වෙන්න පුළුවන්. දැන් මේ මහකච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ අන්දමින් රූප ධාතුව කෙරෙහි නැත්නම් රූපස්කන්ධය කෙරෙහි තථාගතයන් වහන්සේගේ හිතේ කිසිම ඡන්දයක් නැහැ. ආසාවක් නැහැ. රාගයක් නැහැ. ඒක ඇසුරු කිරීම නිසා ලැබපු නාගනිශ්‍රිත සතුටක් නැහැ. ඒ කෙරෙහි තණ්හාවක් නැහැ. ඒකට ලං වී සිටීමක් නැහැ. ඒක උපාදාන කිරීමක් ග්‍රහණය කිරීමක් නැහැ. ඒක හා සම්බන්ධයෙන් දරන දැඩි මතයක් නැහැ. ඒකට බැහැ ගැනීමක් නැහැ. ඒ තියා එහා සම්බන්ධ අනුසයක්වත් නැහැ. ඒ තේ තථාගතස්ස පහීන. ඒ සියල්ලම තථාගතයන් වහන්සේගේ හිතින් ප්‍රහාණය වෙලා තියෙන්නේ. උච්චින්න මූලා. හරියට නිකන් මේ මුලින් ගලවලා දාපු තල් ගහක් වගේ කරලා තියෙන්නේ. අනභව කතා. නැවතත් උපදින්න බැරි තත්වයකට විනාශ කරලා තියෙන්නේ. ආයතින් අනුප්පාද ධම්ම. දැන් නැවත උපදින්න බැරි තත්වයකට පත් කරලා තියෙන්නේ. තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති. ඒ නිසයි මේ තථාගතයන් වහන්සේ ගයක් ඇසුරු නොකරන තැනැත්තෙක් කියලා දේශනා කරන්නේ. කෙනෙක් ගැඹුරු අර්ථයෙන් ගත්තොත් මේ බුදුරජාන් වහන්සේට සේනාසනයක් නැහැ, නිවසක් නැහැ, නැත්තම් කුටියක් නැහැ කියන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. උන්වහන්සේගේ විඥාණය රූපස්කන්ධයක් ඇසුරු කරගෙන ඒ තුල බැහැගෙන ඒ තුල පිහිටාගෙන ඒකෙන් සතුටු වෙමින් ඒ කෙරෙහි තණ්හාවකින් ඒ කෙරෙහි ආසාවකින් බැඳීමකින් වාසය කරන්නේ නැහැ. ඒ කෙරෙහි කිසිම දැඩි මතයක් දරන්නේ නැහැ. ඒ අස්සට රිංග ගන්න යන්නේ නැහැ. ඒ වගේමයි ඒ කෙරෙහින් ආපු කිසි අනුසයක් උන්වහන්සේගේ හිතේ නිකන් කහටක් පැල්ලමක් උන්වහන්සේගේ හිතේ නැහැ. ඉතින් පැහැදිලි හිතක්, සැහැල්ලු හිතක්, පිරිසුදු හිතක්, පවිත්‍ර හිතක්. අර ඇසුරු කරපු රූප ධාතුවකින් උපාදාන නොවෙච්ච හිතක්. අතීතයේ ඇසුරු කරපු දෙයක් හෝ සම්බන්ධයෙන් උපාදාන නොවන හිතක්. වර්තමානයේ ඇසුරු කරන රූපයක් හා සම්බන්ධයෙන් උපාදාන නොවන හිතක්. අනාගතය ගැන හිතා ගනිමින් උපාදාන නොකරන හිතක්. ඉතින් ඒ අන්දමින්ම මේ මහකච්චාන මහරහතන් වහන්සේ විස්තර කරනවා වේදනා ධාතු යාකෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ උපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේසා තෙතථාගතස්ස පහීන. උච්චින්න මූලා තාලා වත්තු කතා අනභව කතා ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති. වේදනා හා සම්බන්ධිනුත් ඒ වගේමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ වේදනා ඇසුරු කරමින් ඒවා බැඳෙමින් ඒවා ගැලෙමින් ඒවා උපාදාන කරමින් ඒවට බැහැ ගනිමින් ඒවා අස්සට රිංගා ගනිමින් ඉන්න තත්ත්වයක් තථාගතයන් වහන්සේගේ හිතේ නැහැ. කොතරම් මිහිරි වේදනාවක් සැප වේදනාවක් භුක්ති විඳත් ඒක කෙරෙහි බැඳීමක් ආලයක් ආසාවක් තණ්හාවක් ඡන්දයක් උන්වහන්සේගේ හිතේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේමයි ඒක අස්සර බැහැ ගැනීමක් ඒ නිසා සිද්ධ වෙන්නෙත් නැහැ. ඒකට කොටු වීමක්, ඒ තුළට රිංගා ගැනීමක්, ඒක උපාදාන කිරීමක්, ග්‍රහණය කිරීමක්, ඒ හා සම්බන්ධ මත ප්‍රකාශ කිරීමක්, ඒක දැඩිව බදා ගැනීමක්, ඒකෙන් හිත තුළ ක්‍රියාත්මක වෙන නිකන් රොඩු වගේ හරිය නිකන් අනුසය තත්ත්වයක් ඒකක්වත් නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාවකින් නොකැලසිච්ච හිතක්. ඉතින් අදහස් වෙන්නේ වේදනාවක් නැහැයි කියලා. බුදුරජාන් වහන්සේට දුක් වේදනාත් ලැබිලා තියෙනවා, විඳලා තියෙනවා. සැප වේදනාත් ලැබිලා තියෙනවා, විඳලා තියෙනවා. උපේක්ෂා වේදනාත් ලැබිලා තියෙනවා, විඳලා තියෙනවා. නමුත් මේ එකම වේදනාවක් හා සම්බන්ධයෙන් මගේ කියාගෙන, මම කියාගෙන, ඒකට බැහැගෙන, ඒක අසර රිංගගෙන, තණ්හාවෙන් වැළඳගෙන හිටපු බවක් පේන්නේ නැහැ. ඊට පස්සේ දේශනා කරනවා ඒ වගේම සංඥා ධාතු. ඒ තියෙන්න පුළුවන් සංඥා ධාතුව කෙරෙහිත්, විවිධාකාර සංඥාවන් කෙරෙහිත් අන්න ඒ බඳු නොබැඳුණු තත්ත්වයක්. විවිධාකාර සංඥා පේනවා වෙන්න පුළුවන්. විවිධ නිමිති පේනවා වෙන්න පුළුවන්. නමුත් මේ එකක් එක්කවත් වැඩි ඇයි හොඳයි යක් පැවැත්වීමක්, හිත ඒවා එක පැටලී ගැනීමක්, ඒවත් එක සතුටු වෙන්න යෑමක්, ඒවෙන් ආස්වාදයක් ලැබීමක්, ඒවත් තුල බැහැ ගැනීමක්, ඒ අස්සට රිංගා ගැනීමක්, උපාදාන කිරීමක්, ග්‍රහණය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ විදිහටම විස්තර කරනවා සංස්කාර ධාතුත් කෙරෙහි. සංඛාර ධාතුයා යෝ ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා යේ උපය උපාදාන චේතසෝ අදිඨාන අබිනිවේස අනුසය තේතථාගතස්ස පහීන උච්චින්න මූලා තාලවත්තු කත අනභව කත ආයතින් අනුපාද ධම්මා තස්මා තථාගතෝ අනෝකසාරීති උච්චති. මේක සංස්කාරයන් කෙරෙහිත් කිසිම තණ්හාවක් ආසාවක් බැඳීමක් ඒ කෙරෙහි පැටලී ගැනීමක් ඒකට බැහැ ගැනීමක් අසර රිංගා ගැනීමක් නැහැ. හිත සංස්කාර සමතේක වාසය කිරීමක්, සංස්කාරයන් සමනය කරගෙන වාසය කිරීමක්. ඒකයි බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ මේ බුද්ධත්වය අවබෝධ කරගත්තට පස්සේ කරපු ප්‍රථම උදානේ පවා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විසංඛාරගතං චිත්තං. දැන් උන්වහන්සේගේ හිත විසංඛාරගත තත්වයකට පත් වුණා. ඒ සංස්කාරයන් කෙරෙහි පැටලී ගැනීමක් නැහැ. සංස්කරණ කිරීමක් නැහැ. අපි තුමු දැන් අපි නම් වාක්කාරී රූපයක් දැක්කාම ලස්සන අපි තුමු මලක් දැක්කා. එතකොට මේ මල අල්ලගෙන ඉතින් අපි රටේ නැති දේවල් කරනවා. මේ මල සුවඳයි කියලා ඉතින් ඔන්න ළඟට යනවා. ඊට පස්සේ මේකේ හැඩයි කියලා අපි මේ ඡායාරූපයක් ගන්න හදනවා. ඊට පස්සේ ඡායාරූපය තව කොහේ හරි පළ කරන්න හදනවා. ඒක හා සම්බන්ධ කරගෙන ඔන්න අපි නිසඳසක් ලියනවා, ඔන්න කවියක් ලියනවා. ඒක රාමු කළා ඊට පස්සේ ඔන්න අපේ කාමරේ ඉල්ල ගන්න හදනවා. නැත්තම් මේ මල කඩලා ගෙනihinලා කාට හරි දෙන්න කල්පනා කරනවා. මේ දැකපු මල අල්ලගෙන අපි පුදුමාකාර විදිහට සංස්කරණ රාශියක් අපේ හිත ඇතුළේ කරනවා. මේ මලක් කියලා එතනින් දැකලා එතනින් අවසන් කළා අපේ හිත මෑත් කරගන්න, හිත එකෙන් නිදහස් කරගන්න අපි උත්සාහයක්වත් දරන්නේ නැහැ. අපි ඒ වෙනුවට මේ දැකපු මල අල්ලගෙන නටනවා. මේ දැකපු මල අල්ලගෙන අපි නිසඳස් ලියනවා, කවි ලියනවා, ගාථා ලියනවා. ඊට පස්සේ ඉතින් අපි ඒක පූජා කරන හැටි එක්ක වෙන්න කල්පනා කරනවා. ඉතින් එක එක්කෙනාගේ අභිරුචිය පරිදි විවිධාකාර සංස්කරණ රාශියක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. නමුත් බුදුරජාන් වහන්සේ සමාධියේ මලක් දකින්නව වෙන්නේ නැති. නමුත් එතනින් එහාට මොකක්වත් ඒක සම්බන්ධ සිතුවිලි ජනිත කරගෙන ප්‍රපංච කරගෙන ඒකේ පැටලී ගැනීමක් ඒ තථාගතයන් වහන්සේගේ හිතේ නැති බව දැන් මේ සංස්කාර ධාතුව කෙරෙහි කරන ඒ විවරණය අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේකත් එක්කම ඉතින් අපිට ඕනනම් තව කිට්ටු කරගන්න පුළුවන් අර බාහිය සාමීන් වහන්සේට බුදුරයන් වහන්සේ දීපු අවවාදය. දිත්තේ දිට්ටමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් එතකොට මෙතන තියෙන එක්තරා අන්දමක හික්මීමක්. යම්ස යෝගාවචරයේ සමහර විට ටික කාලයකට මෙබඳු සංස්කරණ නොකරන හිතක් මත නැත්තම් සංස්කරණ අඩු හිතක් අත්දකින්න වෙන්න පුළුවන්. අපි හිතමු යා යම්සි විපස්සනාවක් වඩනවා. නැවත නැවත මේ රූපයට නැත්නම් මේ කයට එයාගේ අවධානය යොමු කරනවා. ඒ කය හා සම්බන්ධ යථා තත්ත්වය දැන් එයාට පොඩ පොඩ අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේකේ දැනෙන තද ගති, රළු ගති, උණුසුම් ගති, සිසිල් ගති ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒවැ හැසිරීම දැන් එයා හොඳට නිරීක්ෂණය කරනවා. ඇස්පනා පිට මේ ඒගොල්ලෝ හැසිරෙන ආකාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් දැන් මේ යෝගාචරයට ලැබෙනවා. ඒ හරහා අන්න එයාගේ හිතේ යම්කිසි විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ විපස්සනා නුවණ පොඩ පොඩ උදව් කරනවා ඒ අරමුණෙන් හිත මෑත් කරගන්න. අරමුණේ පැටලී ගන්නවා වෙනුවට, අරමුණ උපාදාන කරනවා වෙනුවට අරමුණ උපාදාන නොකර ඉන්න, අරමුණේ පැටලෙන්නේ නැතුව ඉන්න ඒ විපස්සනා නුවණ හිතට යම්කිසි අවබෝධයක් ඇති කරලා දෙනවා. මේ අවබෝධය නැති නිසා තමයි හිත ගිහින් උපාදාන කර කර තිබුණේ. හිත ගිහින් පැටලී ගත්තේ, හිත අස්සර රිංග ගත්තේ, ඒ ගැන මත ප්‍රකාශ කරන්න ගියේ, ඒක මගේ කියාගන්න ගියේ, ඒක මම කියාගන්න ගියේ. නමුත් දැන් අර ආපු විපස්සනා අවබෝධය ඒ පැටලීලි ටික ඔක්කොම ලිහලා සම්පූර්ණයෙන්ම හිත නිකන් පැත්තකින් තියලා ඒ දැකපු රූපයත් හිතත් අතර යම්සි පරතරයක් ගොඩනගාගෙන දැන් සැහැල්ලු හිතක් පවත්වන්න යම්සි අවස්ථාවක් සලස්සලා දෙනවා. ඉතල ඔය தත්ත්වය දැන් යෝගාවචරයේ තමන්ගේ භාවනාවදී අත්දැක්කට මොකද? ඊටපස්සේ ඒත් ආයෙත් ගිහිල්ලා හිත උපාදාන කරන්න පුළුවන්. ආයෙත් ගිහින් පැටලී ගන්න පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා හික්මෙන්න කියලා. දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. මේ දැකපු දේ දැකපු මතින් නතර කරන්න උත්සාහත් වෙන්න. දැන් තමන්ට තේරලා තියෙනවා එහෙම හැකියාවක් ශක්තියක් හිත ඇතුලේ තියෙනවා කියලා. නම් දැන් උත්සාහත් වෙන්න ඒ හැකියාව දිගට පවත්වන්න. දැකපු දේ එක්ක පැටලෙන්නේ නැතුව හිත පවත්වන්න උත්සාහත් වෙන්න. ඒකට වුමනා කරන ශක්තිය තමයි අර විපස්සනා නුවණකින් ලබලා දුන්නේ. දැන් ඉතින් තමන්ගේ වැත්තුනොත් පොඩ්ඩක් ඒ ශක්තියත් පාදක කරගෙන හික්මීමකුත් පාදක කරගෙන ඉන්ද්‍රිය සංවරයකුත් පාදක කරගෙන සීලයකුත් පාදක කරගෙන උත්සාහත් වෙන්න දැන් දැකපු දේ දැකපු මතින් අතහැරලා දාන්න, නතර කරගන්න. හිත ඒ කාලෙගෙන කතන්දර ගොතන එක වළක්ව ගන්න, ප්‍රපංචකරණ එක වළක්ව ගන්න. හිත දැන් ඒ කෙනෙහි යම්සි උත්සාහයක් දරන්න, හික්මීමක් ඇති කරගන්න. ඒ වගේමයි යම්සි දෙයක් ඇහුණා නම් අර කලින් විස්තර කරා වගේ ඒක මත පැටලීගෙන ඒක අසර රිංගගෙන ඒ සින්දුව කියාගෙන තමනුත් මේ ඒකෙන් මත් වෙන්න යනවා වෙනුවට ඇහුණා ඇහුණ මතින් නතර කරගන්න. ඒ ගැන සිතුවිලි පහළ කරන එක පුළුවන් තරම් අඩු කරගන්න. ඒ ගැන ප්‍රපංච කරන එක, සිහින මවන එක පුළුවන් තරම් අඩු කරගන්න. හිත සංසුන්වම තියාගන්න. අපි දුමු අපි සක්මන් මළුවක සක්මන් කර කර හිටියේ බොහොම සැහැල්ලු හිතක් තිබුණේ. හිත තිබුණේ අපිටම කයේ. එහෙනම් කයේම හිත තියාගන්න. අර එක දිගට දිගට පැටලීගෙන යන්න එපා. තවත් ටිකක් එහාට ගිය යෝගාවචරයක් අපි හිතමු එයා සක්මන් මළුවක හිටියේ. හැබැයි හිත කොහෙවත් නොපිහිටි තත්වයක තිබුණේ. කිසිවක් උපාදාන නොකරන තත්වයක තිබුණේ. ඒ වෙලාවේ තමයි ඔන්න සින්දුවක් ඇහුණේ. ඉතින් එයාට පුළුවන් නම් ඒ සින්දුව ඇහුණා ඇහුණ මතින් නතර කරගන්න. දැනටත් ඇහෙනවා, හැබැයි ඒක එක්ක පැටලෙන්නේ නැතුව, ඒව ගැන හිතන්න යන්නේ නැතුව, හිතේ දැනට තියෙන සංසිඳීම, හිතේ දැනට තියෙන මේ පැටලිච්ච නැති ගතිය, සැහැල්ලු ගතිය, උපාදාන නොකරන තත්ත්වය, නිදහස් තත්ත්වය රැකගෙන, ඒ ශාන්ත භාවය රැකගෙන, ඒ ප්‍රණීත භාවය රැකගෙන කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි වටිනේ. ඒකට තමයි මේ බුදුරජාන් වහන්සේ මේ බාහ්‍ය තාපසතුමාව උනන්දු කරන්නේ. සුතේ සුතමත්තම් භවිස්සති. බාහ්‍ය ඔබ මෙන්න මේ ආකාරයෙන් හික්මෙන්න. ඇහුණා ඇහුණ මතින් නතර වෙන්න. ඒ වගේමයි නාසයට ගඳ සුවඳ දැනෙන්න පුළුවන්, දිවට රස දැනෙන්න පුළුවන්, කයට ස්පර්ශයන් දැනෙන්න පුළුවන්. මුතේ මුතමත්තම් භවිස්සති. හැබැයි මේ දැනෙච්ච දේවල් එතනින් නතර කරගන්න ඉන් එහාට කතන්දර ගොතන්න යන්න එපා. ඒවත් එක පැටලෙන්න යන්න එපා. විඥාණය ගෘහයක් ඇසුරු කරවන්න යන්න එපා. දැන් මේ නිදහස් කරගත්ත විඥාණයක් තියෙන. විපස්සනාවක් කරහා තමන් වඩපු ප්‍රතිපදාවක් කරහා විඥාණයට හැකියාවක් ලැබිලා තියෙනවා නිදහසේ ඉන්න. ගයක් ඇසුරු නොකර ඉන්න. ගයක් අසර රිංග ගන්නේ නැතුව ඉන්න. ස්වාධීනව වාසය කරන්න. විඥාණයට අවස්ථාවක් ලැබිලා. ඉතින් ඒ හැකියාව, ඒ කුසලතාවය දැන් මේ ප්‍රතිපදාවක් කරහා, විපස්සනාවක් කරහා ලබාගත හැකි ආකාරය බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි සත්‍යපට්ඨානයක් දිනු කරද්දී ප්‍රතිඵලයක් වශයෙන් යෝගාවචරයවක භුක්ති විඳින්න ඉඩ තියෙනවා. කොහොමද එතකොට එයා ඒ සතිපට්ඨානයක් දිනු කළා? අපි තුමු වේදනානුපස්සනාවක් එයා වැඩුවා. වේදනානුපස්සනාව වඩනකොට විවිධ වේදනාවන් පැන නගින ආකාරය තේරුම් ගත්තා. සැප වේදනා හට ගන්නවා නැතිලා යනවා. දුක් වේදනා හට ගන්නවා නැතිලා යනවා. උපේක්ෂා වේදනා හට ගන්නවා නැතිලා යනවා. මේ හට ගන්න වේදනාවන් නැතිලා යන ආකාරය දැක්කා. ඒ හරහා අන්න තව යම් පමණක නුවණක් අවදි වුණා. මේ එකම වේදනාවක්වත් ඉන්න ආපු දේවල් නෙමෙයි, ඒ වෙලාව යන්න ආපු දේවල් කියලා තමන් තේරුම් ගත්තා. තව තව ගැඹුරින් මේක නිරීක්ෂණය කරනකොට, විපස්සනා වඩනකොට ඉතාම සියුම් මන්දමින් මේ වේදනාවන් ඇතිව නැතිව යන ආකාරය උනත් යෝගාචරයට තේරෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට දැන් අර මේවා සැපද මේක දුකද මේක උපේක්ෂාද කියලාවත් වෙන් කරලා අඳුර ගන්න බැරි තරම් ඉක්මනට මේවා ඇතිව නැතිව යනවා. එපමණ ශීඝ්‍රයෙන් මේවා ඇතිව නැතිව යනවා. තවත් ගැඹුරකින් යෝගාචරණයක් තුළ විපස්සනා නුවණක් අවදි වෙනවා. ඒ වගේ මට්ටමක තමයි අන්න නිමිති ගන්න බැරි වෙලා. මේක සැපද මේක දුකද මේක උපේක්ෂාද මේ කොතනද මේ පහළ වෙන්නේ කියලාවත් එයාට දැන් නිමිත්තක් ගන්න බෑ. එපමණකට බොහොම සීග්‍රයෙන් මේවා ඇතිව නැතුව යනවා. අන්න ඒ වගේ දියුණු මට්ටමකදී තමයි යෝගාවචරයෙන්ගේ හිත මේ නිමිති නොගන්නා තත්ත්වයකට පත් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ තුලින් නිදහස් වීමක් ලබන්න ඉඩ තියෙන්නේ. දැන් අන්න විඥාණයට ඇසුරු කරන්න තැනක් නැති වුණා. එයා හොඳට ඇසුරු කර කර හිටියේ වේදනාවන්. නමුත් මේ ඇසුරු කර කර හිටිය වේදනාවන් අතිශේෂණ බංගුරයි. සීග්‍රයෙන් ඇතිව නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් වේදනාව මේ විඥාණයට වේදනාව ඇසුරු කරගන්න බැරි තත්ත්වයක් හට ගන්නවා. අපි තුන් යෝගාවචරය දක්ෂණං මේ වෙලාවේදී වේදනාවන්ගිනුත් ඇසුරෙන් හිත නිදහස් වුණා. නැත්තම් විඥාණය නිදහස් වුණා. මේ වෙලාවේදී යාට පුළුවන්කමක් ලැබුණා නම් රූපේකුත් උපාදාන නොකර ඉන්න. සංඥාවකුත් උපාදාන නොකර ඉන්න. සංස්කරණත් නොකර ඉන්න. අන්න විඥාණය නිදහස් තත්වයකටපත් වෙනවා. නොපිහිටි තත්ත්වයකටපත් වෙනවා. ගයක් ඇසුරු නොකරන විඥාන තත්ත්වයක් ඔන්න දැන් හිත ඇතුලේ හට ගන්නවා. අනෝකසාරීති උච්චති කියලා මේ තථාගතයන් වහන්සේට කෙරෙහි පවත් මේ දේශනා කරන්නේ ඒකයි. එතකොට මේ විඥාණය රූපයක් ඇසුරු නොකරන තත්ත්වයක්. වේදනාවක් ඇසුරු නොකරන තත්ත්වයක්. සංඥාවක් ඇසුරු නොකරන තත්ත්වයක්. සංස්කාරයක් ඇසුරු නොකරන තත්ත්වයක්. ඒ ඇසුර ඇත්තටම බරපතල ඇසුරක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කලින් විස්තර කරා වගේ ඒකේ තුලට බැහැ ගැනීමක්, ඒකේ läග ගැනීමක්, ඒකේ පිහිටා ගැනීමක්, ඒ තුලෙන් පෝෂණයක් ලැබීමක්, ඒකෙන් සතුටක් ලැබීමක්, ආස්වාදයක් ලැබීමක්, ඒ තුලම අස්සට රිංගාගෙන සිටීමක් තමයි, පළපදියම් වීමක් තමයි සාමාන්‍ය ගයක් ඇසුරු කරනවා කියලා කියන්නේ. නමුත් නිකාම්මේ ඒක දැක්කා දැක්ක මතින් නතර වුණා නම්, ඇහුණා ඇහුණ මතින් නතර වුණා නම් දැනුණා දැනුණ මතින් නතර වුණා නම් ඉතර සිතෙල්ලකුත් ආව එපමණකින් නතර වුණා නම් අන්න ඒ බැහැ ගැනීමක් දැන් හිතේ සිද්ධ වෙන්නේ නැහැ. විඥානේ ඒක ඇසුරු කරගෙන ඒක තුල බැහැගෙන එහෙම සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අන්න ඒකට කියනවා අනෝකසාරීති උච්චති. යමක් ඇසුරු නොකරන, ගයක් ඇසුරු නොකරන තත්ත්වයක් තමයි විඥානේ තියෙන්නේ. ඉතින් මේ කොටසේදී මේ සූත්‍ර දේශනාවේදී විඥානයත් ඇසුරු කරන තත්ත්වයක් ගැනත් විස්තර වෙනවා. ඒක උපේ සූත්‍රයේදී මට ඇත්තටම හම්බුනේ නැහැ. එසේ නමුත් මේ හාලිද්දකානු සූත්‍රයේදී විඥාන ධාතුයකෝ ගහපති යේ චන්දෝ යෝ රාගෝ යානන්දි ඒ ආකාරයෙන් විස්තර කරලා තිනවා විඥානයක් විඥානය ඇසුරු කරන තත්ත්වයකුත්. කෙසේ නමුත් ප්‍රධාන වශයෙන් උපේ සූත්‍රයේදී එහෙම විස්තර කරන්නේ ඒ අනිකුත් ස්කන්ධ හතර පාදක කරගෙන අනිකුත් ස්කන්ධ තුල පිහිටාගෙන ඒකක් ඇසුරු කරගෙන ඉන්න තත්වයයි. ඉතින් අපි ඒක වඩා අනිවරදී කියලා සලකන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ ඉදින් දේශනා කරන්නේ එතකොට යම් හෝ වෙලාවකදී අපි විපස්සනාවක් වඩලා අපි තුමු ධාතු කර්මස්ථානයක් වගේ කායානුපස්සනාවට අදාළ තත් රූපස්කන්ධයට අදාළ ධාතු කර්මස්ථානයක් වගේ දෙයක් වඩලා එතනින් හිත තණ්හා කරන එක කෙටි කලකට හෝ වළක්වන්න පුළුවන්. ඒවා උපාදාන කරන එක ටික කලකට හරි වළක්වන්න පුළුවන්. ඊළඟ අපි තුමු වේදනානුපස්සනාවක් එහෙම වඩලා වේදනාව උපාදාන කරන එක ටික කලකට හෝ වළක්වන්න පුළුවන්. ඊළඟට චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවක් වඩලා ඒ සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය උපාදාන කිරීම ටික කලකට හෝ වළක්වන්න පුළුවන්. ඔන්න ඒ වගේ අවස්ථාවකදී විඥාණය කිසිවක් ඇසුරු නොකරන තත්ත්වයක්, ගයක් ඇසුරු නොකරන තත්ත්වයක්, කොහිවත් läගගෙන නොසිටීමක් යෝගාචරයට අත්දකින්න පුළුවන් නම් තර මෙන්න මේ සූත්‍ර දේශනාවේදී මේ දෙවනි කොටස සුළු හෝ වශයෙන් හේ යෝගාචරයට අත්දකින්න ලැබෙනවා. ඉතින් එතකොට අපිට මේ එක රහත් වෙන්න බැරි වෙයි එකපාරටම, සියල්ල සම්පූර්ණ කරගන්න බැරි වෙයි එකපාරටම. නමුත් මොහොතක් හෝ සුළු කාලයක් හෝ මේ අපි වඩන ප්‍රතිපදාවක් කරහා, වඩන විපස්සනාවක් කරහා යෝගාචරයට පුළංකමක් ලැබෙන්න ඉඩ තියෙනවා. මේ වගේ කිසිවක් ඇසුරු නොකරන, ගයක් ඇසුරු නොකරන විඥාන තත්ත්වයක් අත්විඳින්න. ඒකට තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ සතිපට්ඨානය වැනි ප්‍රතිපදා මුල් කරගත්තු දේශනාවන් වලදී මූලිකත්වය දීලා තියෙන්නේ. ඒ සඳහායි ඉල්ලයක් අපිට ලබලා දීලා තියෙන්නේ. ඒ සඳහායි යම් යම් ක්‍රමවේදයන් කියලා දීලා තියෙන්නේ, කමඨහන් දීලා තියෙන්නේ. ඒ බඳු කමඨහනක් දිනු කරන්න, ප්‍රතිපදාවක් දිනු කරන්න, ඒ විඥානයේ තියෙන බැහැ ගන්න తত্ত্বය, ගයක් ඇසුරු කරන తত্ত্বය තමයි අඩු කරගෙන යන්නේ. එයාට ලැබෙන පෝෂණය තමයි අඩු කරගෙන යන්නේ. එයාට ලැබෙන විඥානයේ ලැබෙන ආහාරය තමයි අඩු කරගෙන යන්නේ. විඥානික හීනවීමක්, දීනවීමක්, ගයක් අහිමිවීමක් තමයි යාට සිද්ධ වෙන්නේ. ඉතින් මේ බඳු తত্ত্বයක් හොඳට සාර්ථකව යෝගාචරණය කරගෙන යනවා නම් යම් හෝ වෙලාවකදී ආ අපිටම රූප කර්මස්ථානයක් එහෙම දිනු කරගෙන නම් යන්නේ. ඒ වෙලාවේදී හිත රූපයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වුණා නම්, ඒ කියන්නේ විඥාණයට රූපගේ අහිමුණා නම්, එතින්දී ඉතින් අපිත් තේරුම් ගන්න ඕනේ දැන් එයාට වේදනාගේත් නොදී ඉන්න, සංඥා gedarat නොදී ඉන්න, සංස්කාර gedarat නොදී ඉන්න. එහෙමනම් අන්න යාව සම්පූර්ණයෙන්ම අපිට නිදහස් කරගන්න අවස්ථාව තියෙනවා. මේව හරියට නිකන් ගයක් කියලා කිව්වට හිර ගෙවල් කියලා කියන්න පුළුවන්. රූප හිර gedarin හිත නිදහස් වීමක්, වේදනා හිර gedarin හිත නිදහස් වීමක්, සංඥා හිර gedarin හිත නිදහස් වීමක්, සංස්කාර නැමැති හිර gedarin හිත නිදහස් වීමක්. අන්න ඉබඳු නිදහස් විඥානයක් අධ්‍යක ගන්න අපේ වඩන භාවනාවක් කරා, විශේෂයෙන් විපස්සනාවක් කරා යෝගාචරින්ට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සඳහා යම්සි උනන්දු කිරීමක්, මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද දවසේ ධර්මදේශනාව මුල් කරගෙන හෝ එමත් නැත්නම් තමන්ගේ භාවනාව මුල් කරගෙන යම්සි පැනයක් නගන්න තියෙනවා නම්, ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
දයාවිතානකේ මහතාට අවස්ථාව ලැබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න.
අවසර ස්වාමීන් වහන්සේ.
ඔව් කියන්න.
ඔව්, මේ සූත්‍ර දේශනා ඇසීමෙන් තවත් දිගින් දිගට මේ විවරණයක් හම්බෙනවා. ඒ ආශ්‍රයෙන් මම මේ යම්සි අර්ථ විවරණයක්, යම්සි වටහා ගැනීමක් මේ වාසියෙන් ලබා ගන්න. ඉතින් මේ විදිහට මම කිව්වොත් ඒක නිවැරදි කරන්නේ කොහොමද කියන එක අපි මදුපිණ්ඩික සූත්‍රයේ මේ උපජ්ජති චක්කු විඥාන, උපජ්ජති සෝත විඥාන මේ විදිහට යම් යම් විඥානවල සම්භවය නැත්තම් ඔරිජින් ඔෆ් ඩිෆරන්ට් කොන්ෂස්නස් ගැන කතා කරනවා. මොකද කතා කළා මදුපිණ්ඩික සූත්‍රයේ එතනින් විඥානයේ අතහැරියා වගේ පෙනිලා එතනින් ඒක පාත්‍රයකට නතුම් වෙනවා. ඒ පාත්‍රයේ තං වේදීද තං සංඥාති යා ඉතක්ක ඒ වගේම ප්‍රපංච ඒ විදිහට යන ගතියක් තියෙනවා. විඥානය ගැන සඳහන් කිරීමක් නොකර මේ ගැන ස්වයංසන් කලිනුත් ඇහුව දැන් මෙතෙන්දී අලුත් අර්ථ දැක්වීමක් ලැබෙනවා කියලා මට හිතෙනවා. ඒකයි මේ අහන්නේ. මේ විඥානේ මේ සංතතියක් විදියට ඇති වෙන විඥාන සංතතියේ එතනින් නවතින්නේ නැතුව අර ගෙට ගෙවදීමක් වෙනවයි කියන එක. එම විඥානයමද මේ ගෙට ගෙවදින්නේ? ගෙට ගෙවදලා මේක විපුල විදියට කරලා අර ප්‍රපංච තත්ත්වය ඇති කරනවද කියන එක වගේ දෙයක් තමයි මගේ හිතේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය ගන්න.
ඔව්, ඇත්තටම දැන් මෙතන එකම විඥානය කියලා සලකනවට වඩා විඥාන ධාරාවක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් අර මොමන්ටම් එකක් වගේ බිල්ඩ් වෙන්න පටන් ගන්නවා. දැන් පළවෙනි විඥාන මොමන්ට් එක ගත්තොත් ඒකේ යම්සි පොටෙන්ෂල් එකක් තියෙනවා. ඒකේ යම්සි මොමන්ටම් එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟට පහළ වෙන විඥානේ ඊට වඩා වැඩි පොටෙන්ෂල් එකක් තියෙනවා. ඊට වඩා වැඩියෙන් එයා gedara ඇසුරු කරනවා. ඊට වඩා වැඩියෙන් උපාදාන මට්ටමක් එයාගේ ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ පහළ වෙන විඥානේ ඊටත් වඩා වැඩි උපාදාන මට්ටමක් ඇසුරු කරනවා. අන්න ඒ වගේ. මොකද මේ විඥානය කියන එක දිගට පවතින එකක් නෙමෙයි, මොහොතක් පාසා ඇතිව නැතිව යන ස්වභාවයක්. හැබැයි ඒ ඊළඟට පහළ වෙන විඥානය අර කලින් පහළ වෙච්ච විඥානයෙන් යම්කිසි ශක්තියක් උකහා ගැනීමක් වගේ දෙයක් සිද්ධ වෙන නිසා එතකොට අපිට සිද්ධ වෙන්නේ ටික ටික එහාට යන්න අර යම් සංජානාති යම් විතක්කේති යම් විතක්කේති තම් පපංචේති කියන මට්ටම් වලට යන්න එහාට ක්‍රියාත්මක වෙන්න විඥානයේ පැත්තෙන් කියනවා නම් කියන්න වෙන්නේ ඒ අලුතෙන් පහළ වෙන විඥාන දැන් වැඩියෙන් ඒ ප්‍රපංච වල බැඳිලා සංස්කාර වල බැඳිලා සංස්කාර කර ඒවා පැටලිච්ච తত্ত্বය වඩා උද්ගත වෙච්ච తত্ত্বයකින් බැරෑරුම් වෙච්ච తত্ত্বයකින් තමයි පහළ වෙන්නේ. කලින් තිබුණේ බොහොම සරල විඥාන මට්ටමක්, සහැල්ලු විඥාන මට්ටමක්. නමුත් දැන් තියෙන්නේ නිකන් බර වෙච්ච, හිර වෙච්ච, පැටලිච්ච විඥාන මට්ටමක්.
එහෙමයි සයින්ස්. බොහොම පින්සිදු වේවා. මෙතෙන්දී තව සුළු පැටලුවක් තියෙනවා. මේ විඥානය කියන්නේ විඥාන සංතතියක්, ඇති නැති වෙන විඥාන සංතතියක් මිසක් පවතිනා වූ වෙනස් නොවන අර ආත්මය වගේ ශක්තියක් නොවන බව සයින්ස්ගෙන් අහනවා. එතකොට ඒ විඥාන සංතතියක් මිසක් මේ පවතින විඥානයක් අනිදස්සන විඥානයේ බවට පත් වෙන්නේ නැති විදියයි මට තේරෙන්නේ.
හරි.
විඥාන සංතතියක්.
ඔව්. ඒක හරි. ඒ කියන්නේ දැන් පිහිටි විඥානයක් කියන්නේ හැමතිස්සම එතන එතන පිහිට 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 යමක් ආධාර කරගෙන විඥානයක් හටගත්ත නැති වුණා. ඒක තමයි යා දැන් අසුරු කරගෙන හිටියේ. ඒක අවසන් වුණා. ඔන්න ආයිත් එයම ආධාර කරගෙන පිහිට කරගෙන පිහිටාගෙන ආයත් විඥානයක් හටගත්තා. ඒක ඇසුරු කරා, ඒක අවසන් වුණා. අන්න ඒ වගේ යන ගමනක් තමයි තියෙන්නේ. විඥාන ස්රෝතයක් නැත්තම් විඥාන ධාරාවක්, විඥාන සන්තතියක්.
සාදු සාදු.
හොඳයි හොඳයි.
ඊළඟ තහම් ගැටලුව සිවන්ත මෙන්ඩිස් ඉදිරිපත් කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස, මේ මගේ ගිය සතියේ පරයන්ක අත්දැකීම ස්වාමීන් වහන්ස.
ඔව්.
සක්මණේකින් කියන්නේ සක්මණේදීත් අර ඉස්සර වගේ හිත එකඟ, කියන්නේ තැම්පත් වෙන ගතියක් නෙමෙයි. සිතුවිලි නැවත සක්මණට ඒ වගේ සක්මණ වෙනාඩි පැය භාගයක් පැයක් විතර වගේ කරා. එක්කෙන් පස්සේ පරයන්කේ වාඩි වුණාම සයින්හන්සේ මට අර විනාඩි 20ක් විතර යනකොට අර එක් ස්වභාවයකින් එන අයින් වෙන වගේ ගතිය තිබ්බා. නමුත් එදා ටිකක් වැඩි වෙලාවක් පරයන්ක හිටියා. ඒකෙදි සිත විටක සිතුවිලි නැවත ආනාපානය ගෙවන් වෙනවා ඒ වගේ අත්දැකීම් ටිකක් තිබ්බා. ඒක නිතර නිතර තිබ්බා. ඊට පස්සේ එක තැනක ගැස්සෙනවා වගේ දැනීමක් තිබ්බා. එතන තව විමසිල්ලෙන් බලන්න ඕනි වගේ ස්වභාවයක් ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ දෙපාරක් නිින්ද ගිහින් ආවා වගේ එකක් තිබ්බා. ඒක මට තේරුණේ ඔයිට කලින් එක වෙලා තියෙනවා. හැබැයි එදා වටේ අවට වටේ පිටේ ඇහෙන්න ගත්ත නිසා තමයි ස්වාමීන් වහන්සේ නිින්ද ගිහින් ආවා වගේ එදා දැනුනේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ පරයන්ක අත්දැකීම නම්. ස්වාමීන් වහන්සේ ඒකත් එක්ක මේ මට තව මේ කියන්නේ දවසේ දින එදා වැඩ කරනකොට ස්වාමීන් වහන්සේ මම ආසම දෙයක් කෑවත් කායික හරි කතා කර කර හිටියත් මොනා වුණත් ස්වාමීන් වහන්සේ එක වෙලාවකට එනවා ඇස් බර වෙලා මේ කියන්නේ ඇස් බර වෙලා එක එපා වෙලා යන ස්වභාවයක් වෙනවා ස්වාමීන් වහන්සේ. සමහරකට මම ආසම දෙයක් කෑවත් කියන්නේ ඇති කනකොට ඇති වගේ ගතියක් වෙනවා. සමහරක් වෙලාවට මේ මොන හරි බලබලා හිටියත් ඇස් බර වෙලා ඒ ගතියක් වෙන. ඒ වෙලාවට අර මේ කවුරු හරි කතා කර කර හිටියත් ඒ අවධානය නෙමෙයි පොඩක් කාය විවේකේ කියන්නේ එහෙම බලන්න ඇස් පියාගෙන බලන්න ඕනි වගේ ගතියකුත් වෙන ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපි කොහොමත් අපි ඔය පංචේන්ද්‍රියංගෙන් ගන්න අපි ඇසුරු කරන දේවල් පොඩි වෙලාවයි ඊට පස්සේ නිකන් ඒක එපා වීමක්, ඒකෙන් මත් වීමක්, ඊට පස්සේ ඉතින් ඒක ප්‍රතික්ෂේප කිරීමක් හිත ඇතුලේ ඇති වෙන්න පුළුවන්. අපි ආසම කෑමක්, අපි ආසම දෙයක් නැවත 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 ඇසුරු කරන්න ඇසුරු කරන්න ඒක එපා වීමක් හිත ඇතුලේ සිද්ධ වෙනවා. ඒක ස්වාභාවිකයි. ඉතින් අනිත් එක දැන් හිත විටින් විට හෝ විවේකයක් බලාපොරොත්තු වෙනවා නම්, විවේකයකට නැඹුරුවක් තියෙනවා නම් ඒ විවේකේ ලබලා දෙන්න. මේ වෙලාවේදී මුකුත් කල්පනා කරන්න, හිතන්න, පටලවා ගන්න යන්න එපා. හිත සැහැල්ලුවෙන් තියන්න. විශේෂයෙන් අපි තුමා ආනාපාන සතිය වගේ කමටහනක් වඩනකොට ඒකෙන් හිත සැම්පත් කරනවා. හිත නිකන් සැහැල්ලු කරනවා. මොකද ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තියෙන ඒ අවුස්සන ගතිය වෙනුවට තැම්පත් කරන ගතිය. ස්වභාවයෙන්මත් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ බොහොම සැහැල්ලු අරමුණක්. ඉතින් එතකොට අපි භවනාවක් වශයෙන් ඒක දිනු කරන්න ගත්තාම තව තව ඒක සියුම් භාවයට පත් වෙනවා. එතකොට ඒකෙන් ඒක ඇසුරු කරන හිතත් සියුම් භාවයට පත් වෙනවා. හිතත් තැම්පත් වෙන්න පටන් ගන්නවා. එහෙම තැම්පත් වෙලා ඉන්න දෙන්න. හිතට ටිකක් විවේකයක් ලබා දෙන්න. ඒක තාම ඉතින් අපි මේ සමතේක ඉන්නේ. නමුත් ඒක පවා හිතට ලොකු සහනයක්. පස්සේ එයා ධාතු මනසිකාරයක් වගේ පැත්තකට ඇවිල්ලා මේවා ගැන තව ටිකක් ගැඹුරකින් විශ්ලේෂණය කරනකොට එයා තුළ යම්සි නුවණක් අවදි වෙලා එදිනුත් ගැඹුරකට යන්න පුළුවන්. නමුත් ඊටත් කලින් අපි මේ ලබන අරමුණේ ගෙවියාමත් එක්ක ලබන යම්සි සාහනය ඒක පවා හිතට ලොකු අස්වැසිල්ලක් සපයනවා. අර නිතරම කතා කර කර ප්‍රපංච කර කර හිටිය හිත දැන් තේරුම් ගන්නවා එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ, ප්‍රපංච කරන්න අවශ්‍ය නැහැ, සංසුන්ව ඉන්න පුළුවන්, සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්, සරලව හිත පවත්වන්න පුළුවන් කියන මේ විශ්වාසය දැන් ඔන්න යෝගාවචරය තුළ ගොඩනගෙනවා. ඒ හින්දා ඒකේ වරදක් නැහැ කරගෙන යන්න. සක්මනත් අනිත් එක ඒ විදිහටමයි. සක්මනේදීත් විවිධ සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. හැබැයි නැවත නැවත මේ පාදයේ ස්පර්ශයට හිත දාන්න. එතකොට අර ප්‍රපංච ධාරාව අපි කඩනවා. ඒකට අපි අනුග්‍රහ කරනවා වෙනුවට ඒකෙන් හිත නිදහස් කරගෙන හිත මේ සරල අරමුණකට, සැහැල්ලු අරමුණකට, හිත නිවන අරමුණකට දානවා. ප්‍රകൃති අරමුණකට හිත දානවා. ඒ හරහා හිතේ තැම්පත් වීමක්, ප්‍රපංච අඩු වීමක්, හිත පැහැදිලි වීමක් සිද්ධ වෙනවා. හොඳයි.
එහෙම සම්නාසෙ මේ කියන්නේ ඔය ස්වභාවය දැන් ටිකක් පැහැදිලි කතිය වගේ තියෙනවා. නමුත් කලින් ඔය ස්වභාවය නිසා මම සක්මනත් ගොඩක් මම සක්මන තමයි කාලයක් කරේ. ඒ නිසාම සක්මන පරයන්ක ටිකක් මම කරා අඩු වුණා වගේ වුණා. හේතුව හිතවිලි එන්න ගතිය දැන් සක්මන කරන්න නැවත ගියාමත් යම් දුරකට මන්ට මේ කියන්නේ සක්මන ගිහින් ආපියවර කීපයක් යනකොටම සක්මනේ දැනීම ඒ ස්වභාවයට යනකොට නැවත හිතවිලි සක්මනයි දෙකත් එක තමයි බොහෝ දුරට යන්නේ. අර ප්‍රපංච කරනකොට ඒක දක්ිනවා නැවත අරකට එනවා. ඒක එහෙම ස්වභාවයත් එක්ක සක්මනේ ගොඩක් යන්නේ. අර මේ දවසේ නිතරම නෙමෙයි සමහරවිට පොඩ කාය දිවේකේ එකමට අර වගකීම් සහිත බවය වගේ ඒ අඩු ගතියක් ආපු වෙලාවට බොහෝ වෙලාවට අර කියන මම වාකද නාට්‍යයක් බලලා ඉඳනවා වෙන පුළුවන්. ඒ වෙලාවට නීතිමත් ගතිය, ස්වර වෙන ගතිය ඇවිල්ලා යන ස්වභාවය එන ස්වභාවයක් තියෙනවා. මේ මුලින් මම මට දැන් මේ ටික වෙනකොට තමයි මම කලින් ඕක වෙද්දි මම නිදාගත්තා ඒ වගේ එහෙම කියලා හිතෙන්නේ මේ හිතෙනවා සමිනාස. දැන් එතෙන්දි මම ඒ වෙලාවට පොඩක් ආයි විවේකයේ දීලා චුට්ටක් ඉන්න ගතියක් එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ සමිනාස.
ඔව් මාත් හිතනවා ඒක හොඳයි. මොකද ඒ කියන්නේ එතෙන්දි අපි නිදා ගන්න යෑම කියන්නේ ආයි නිකන් අර තීන විද්දේට හිත බාර දුන්නා වගේ දෙයක්. දැන් මෙතෙන්දි හිත විවේකයක් ඉල්ලන්නේ ඒ විවේක අවස්ථාවේදී ආව නිකන් කොටු කරලා හිරයක් ඇතුළට දැම්ම හිර ගෙදරක් ඇතුළට දැම්ම වගේ දෙයක් තමයි අපි නිදා ගන්න ගියාම කරන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් නම් දැන් එයා ඉල්ලනවා විවේකයක්. හැබැයි ඒ විවේකය නිකන් සැහැල්ලු භාවකෙන් ලබලා දෙනවා. එයාට මුකුත් නොකර ඉන්න කියලා දෙනවා. හැබැයි අවදියෙන් සිහියෙන් එයාව ගිහිලා කොටු කරලා නිකන් තැම්පත් කරලා තියෙනවා නෙමෙයි, ෆ්‍රිජ් එකක් ඇතුලේ දාලා තියෙනවා නෙමෙයි. ඒ වෙනුවට එයාව සැහැල්ලුවෙන් තියෙනවා, සහනශීලීව තියෙනවා, වැඩි වැඩක් නොකර ඉන්නවා යාළුවා. දේවල් හිතවන් නැතුව ඉන්නවා, මානසිකාර කරවන් නැතුව ඉන්නවා, කල්පනා කිරීම නැතුව ඉන්නවා. එතකොට අන්න එයා තේරුම් ගන්නවා මෙහෙම ඉන්න පුළුවන්. කල්පනා නොකර, ප්‍රපංච නොකර, සිතුවිලි පහළ කරන්නේ නැතිව, සහනශීලීව ඉන්න පුළුවන්. මේ තුළ යම්සි චිත්ත විවේකයක් තියෙනවා කියලා ඒ හිතම එයා ඒ தත්ත්වේ තේරුම් ගනී. ඒක වඩා හොඳයි.
ඔව්
ඔව්.
එහෙම.
හොඳයි.
සාන්සත්
ශිවන්ත. හොඳයි
හොඳයි.
ඔව් කියන්න ශිවන්ත.
අඳුර ගන්න බෑ, ෆිල්ම් එකක් වගේ ටිකක් තේන්න ගන්නවා. හැබැයි ඒකත් එක සංස්ක බරගතියක් වගේ දැනෙනවා. S2 වහගත්තට වඩා අරගත්තම සංස අර ස්වභාවයේම ඉන්න පුළුවන්. ඒ කියන්නේ සෑහ ස්වභාවයේ ඉන්න පුළුවන් පරයන්ක සක්මනත් නම සාමාන්‍ය ඉන්න විදියට ඉන්න ජීවිතෙත් තුළ අර පරයන්කේට S2 පියාගත්තම සංස ඒක මම ගැක් දුර දැන් කරලා බැලුවා. ඒ කියන්නේ S2 අරගන්නට වඩා මේ පියාගන්නට වඩා S2 අරගත්තම අර ස්වභාවයේ ඉන්න පුළුවන් S2 වහගත්තම ගැක් ඉන්නවා වගේ.
හරි ඒකමක් නෑ. අරගෙන ඉන්න. ඒ කියන්නේ දැන් උතනදී තව ඒ කියන්නේ අපිට තේරෙන්න පුළුවන් මේ S2 වහගත්තාම නිකන් අපි සප්‍රෙස් කිරීමක් වගේ දෙයක් වෙන්නේ. අරමුණු නිකං බලෙන් වලක්වගෙන වගේ ඉන්නේ. ඒ තුළ යම්කිසි අසහනකාරී ගතියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් ඒක එකපාර්ට්ම ඉදින් කරන්න බෑ. මුල් කාලෙ ඉදින් අනිවාර්යයෙන්ම ඇස් දෙක පියාගෙන තමයි කරන්න වෙන්නේ. මොකද එහෙම නැත්තම් හිත ඊටත් වඩා මේ වල්මත් වෙනවා. නමුත් පස්සේ පස්සේ හිතේ යම්කිසි හික්මීමක් ඇති වෙනකොට, හිතේ හැකියාවක් ඇති වෙනකොට දැක්කට ඒ දැක්ක දේ උපාදාන නොකර ඉන්න. ඒ හැකියාව හිත තුළ ප්‍රගුණ වෙලා එනකොට දැක්කයි කියලා යාට ගානක් නැහැ. ඊට පස්සේ දැක්කට දැක්ක දේවත් දේවල් එක්ක පැටලෙන්න හිත යන්නේ නැහැ. ඒතර ඇහැ වහගෙන වලක්වගෙන ඉන්නවට වඩා ඇහැ අරගෙන උපාදාන නොකර සිටීමේ සැහැල්ලුවක් යෝගාචරයට දැනෙන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. නිකන් සැහැල්ලුවෙන් ඇස් දෙක තියාගන්න. එතකොට හැබැයි ඇහැ කොහෙවත් පිහිටලා නැහැ. නැත්තම් ඔයාගේ දර්ශනය එක අරමුණකට කොටු වෙලා නැහැ. එක තැනකට හිර වෙලා නැහැ.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස, දැන් අපි සිත විවේකීව ඉන්නකොට දැන් සිත ඉතින් ඒ ස්වභාවයෙන් ඉන්න ගොඩක් කැමති බව තේරෙනවා. එතකොට ඒ ස්වභාවයේ ඉන්නකොට නමුත් අපිට එදිනෙදා දැන් ගෙවල් දොරවල් වල තියෙන වැඩ කටයුතු තියෙනවනේ. එතකොට ඒ වැඩ කටයුතු කරන්න උනත් ඒ කියන්නේ ආරම්භයට මැලිකමක් දක්වනවා. නමුත් වැඩේ පටන් ගත්තට පස්සේ ඒක වැඩේ විතරයි.
හරි.
එතකොට ඒක ස්වාමීන් වහන්සේ එතකොට එතන වෙන්නේ එතකොට ගැටීමක්ද? ගැටීමක් නමුත් අපි ඇත්තටම දැන් මේ වැඩසටහන කරන්න ඕන දේවල් කාලසටහනක් අනුව අපි මේක කළ යුතුයි කියන තියනවා නම් මට හිතෙන්නේ එතකොට එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මම ඊයේ දැකපු එක අත්දැකීමක් තමයි බලුවා මල් පෝච්චි දිහා. එතකොට මම මේ දවස්වල පායන නිසා අපි හැමදාම වතුර දාන්න නැහැනේ, වහිනකොට දාන්න ඕනෙත් නැහැ. එතකොට මල් පෝච්චි දිහා බලුවාම ඔව් මල් ගස්වල කොළ නිකන් මැලවිගෙන එනවා වගේ. එතකොට වතුර ඕන බව තමයි දැන් එතකොට දැනෙන්නේ. එතකොට එතනදී එතකොට ඒ කියන්නේ උපාදාන වීමක් හෝ ප්‍රපංච කිරීමක් නෙමෙයි, නමුත් මේක කළ යුතුයි කියන හැඟීම ඇවිල්ලා
හරි
එතකොට ඒ වැඩේ කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ වැඩේ කරගෙන යනවා.
හරි.
එතකොට නමුත් එතනදී ඒ වගේ ස්වභාවයක් කියන්නේ එතකොට ගැටීමක්ද? මොකද එතනදී නිකන් පොඩි ගස් කෙරෙහි අනුකම්පාවක් ඒ වගේ ස්වභාවයක් ඇති වෙන ඒකත් ස්වාමීන් වහන්සේ එතකොට
නෑ මන්න හිතන්නේ
නෑ ගන්න
එහෙම කියන්න අමාරුයි. දැන් අපි එම්පති කියලා එකක් කතා කරනවානේ, සතිමත් බව ගැන කතියක් කියද්දි සහකම්පණය කියලා කියන්නේ. දැන් අපි සහකම්පණය කියලා කියන්නේ ඒක අර තමන්ගේ හිතේ තිබිච්ච සතුටුදායක මට්ටම නිකන් අඩු වෙලා ඒ අනිත් දෙනාගේ තියෙන දුක නිකන් එක්ක නිකන් අපි සම්බන්ධ වීමක්. ඒතර පුංචි නිකන් දර්ශන මාත්‍ර වශයෙන් යම්සි පිළීමක් අපේ ඇති වෙන්න පුළුවන්. එතනින් තමයි අපිට නිකන් හැඟීමක් පහළ වෙනවා. මෙතෙන්දි මම උදව් කරන්න ඕනේ, මෙතෙන්දි යාට වතුර ටිකක් දෙන්න ඕනේ, මෙතෙන්දි මම යාට කෑම ටිකක් දෙන්න ඕනේ කියලා ඉතින් යම්සි කරුණාව මූලික කරගත්ත හැඟීමක් පහළ වෙන්නේ එතෙන්දි. අපි ඒක නිකන් අර ඉමෝෂනලි ආව එකක්ම නෙමෙයි. නිකන් අපි ඒකට මත් වෙලා ඒකට හිර වෙලා ඒක කොටු වෙලා කෙන එකක් නෙමෙයි. නමුත් කරුණාව තියෙනවා, නුවණත් මුල් වෙලා තියෙනවා. ඒතර ඒකනේ එතන සමබරතාවය තමයි පාත්ව ගන්න වැදගත් වෙන්නේ. අපි සම්පූර්ණ වශයෙන්ම ප්‍රඥාවෙන් තොර කරුණාවක විතරක් බැහැගැනීමකුත් නෙමෙයි. ඒ වගේමයි කිසිම කරුණාවක් නැති හරිම වියලි තත්වයකුත් නෙමෙයි. ඒතර ඔන්න ඔය දෙකේ සම්බන්ධය ප්‍රඥාවේ කරුණාවේ සමබරතාවයේ තමයි බුදුරජාන් වහන්සේගේ චරිතය තුළ ප්‍රධාන වශයෙන් එක පැත්තකින් කියන්න පුළුවන් පේන්න තියෙන්නේ. උන්වහන්සේ ගාව මහා කරුණාවකුත් තියෙනවා, උන්වහන්සේ ගාව මහා ප්‍රඥාවකුත් තියෙනවා. මේ දෙකේ පුදුමාකාර සමබර වීමක් පේන්න තිබුණා. ඉතින් අපිත් උත්සාහ කරන්න ඕනේ අන්න ඒ වගේ තත්ත්වයක්. එහෙම නැතුව අපි හැමතිස්සෙම කිසිම දෙයක් නොකර අත් දෙක බැඳගෙන ඕකක් දැ මේකක් දැ කියාගෙන සිටීම නෙමෙයි. ඒ වගේමයි ඌමනා නැති දේවල් වලටත් අත දාලා, අනුන්ගේ දේවල් වලටත් අත දාලා, අනුන්ගේ අනවශ්‍ය විදිහට පැටලා ගැනීමත් නෙමෙයි. අපි කොහොමද අවශ්‍යතාවයේ තේරුම් ගන්නෙ? මෙතෙන්දි මම මැදිහත් විය යුතුද? මෙතෙන්දි මම ක්‍රියාත්මක විය යුතුද? එහෙම නැත්නම් මෙතෙන්දි මම කරබාගෙන සිටිය යුතුද කියන එක ඉතින් අපි අපිම එතන තමයි තේරුම් ගන්න තියෙන්නේ.
ඔව්, එතකොට ස්වාමීනාන්ද ඒ වගේම එතකොට මල් ගස් වලට වතුර දැම්මා, වතුර දාලා ඒ ටික ඔක්කොම කරා. එතකොට ඒ දාන අතර තුරම තව එතකොට මල් පෝච්චි වල වල් පැල හැදිලා තියෙනවා. එතකොට ඒකත් එතකොට හිතට
එනවා
තිගස්මක් වගේ ආවා. දැන් මේ මල් මේවා ටික ගලවන්න ඕන නේද කියලා. එතකොට ඒක අපේ දැන් කාමච්ඡන්දයකට අලුත් භවයක් හැදීමක් වෙනවද? එතකොට ඒ වගේ අදහසක් ආවා කියන්නේ
ඒක ඒක
කාලේ ස්වභාවයේ හොඳ නැති බවක් දැකලා
නෑ. එතන මට නම් හිතෙන්නේ දැන් මට නම් හිතෙන්නේ ඒ වැඩේ කරන්න කලින් අපි ඕක ප්ලෑන් කර කර හිත හිතා කල්පනා කර කර කරන හැටි හිතින් මම මවා සත් මේ දවස් කීපයකට කලින් ප්ලෑන් කර කර කල්පනා කර කර හිටියොත් අන්න එතන තමයි ප්‍රපංච වීම තියෙන්නේ. මෙතෙන්දී එහෙම නෙමෙයි, මෙතෙන්දී අපි වැඩේට බැස්සා. වැඩේ කරගෙන යනකොට තේරෙනවා මෙතෙන්දී මේකත් කරන්න සිද්ධ වෙනවා, මේකත් මට දැන් යෙදිලා තියෙනවා. මෙතෙන්දී මගේ ඒ මේ මගේ පැත්තෙන් විය යුතු ඒ යුතුකම පේන්න තියෙනවා. ඒක ඉතින් දැක්ක කරා එච්චරයි. ඒ ගැන කල්පනා කිරීමක් ප්‍රපංච කිරීමක් දිගට දිගට හිත හිතා යාවක් ඒ වෙලාවේදී වෙන්නේත් නැහැ, කලින් කරලත් නැහැ. වැඩේ අවසන් වුණාට පස්සේ ආයේ ඒක කල්පනා කර කර කල්පනා කර කර සිටීමක් අවශ්‍ය වෙන්නේත්
නැහැ. ඔය මේ දේ ආකාරයට මේ වැඩේ කරන් කරා. එතකොට වතුර දාලි වරලා ඒ ටිකත් කළා. මේ ටික කරනකොට එතකොට ඒ කරන වැඩේ විතරයි.
මේ
වැඩේ මල් වල තියෙන වල් ගස් ටික ගලවන් ගලවන් යනවා. නමුත් ඒ ටික ගලවන කොට එකපාරටද එතන ක්‍රියාව විතරක් වුණාට එකපාරට ඇස ගියා මේ මල් පෝච්චියේ කූඹි ඉන්නවා. එතකොට එතනදී ආපව සිතුවිල්ලක් ආවා, දැන් මම මේ කරන වැඩෙන් මේ සතුන්ට හිංසාවක් වෙනවනේ, මේක අකුසලයක්ද? නමුත් මම එතනදී බැලුවේ නෑ, මම මට මගේ අවශ්‍යතාවය තිබුණ මේ මල් ගස් ටික ඉදරන්න විතරයි. මේ සතුන්ට හිංසා කිරීමේ කිසිම මේ චේතනාවක් මගේ නෑ කියලා මම ඒ වැඩේ කරා.
හරි, ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නත් තියෙන්නේ. දැන් එතෙන්දී අපි එතන තමයි නුවණයි කරුණාවයි දෙක එකට යන්නත් අවශ්‍ය වෙන්නේ. ඒ හැමාරලට අපි අනවශ්‍ය විදිහට නිකන් මේ කරන්න තියෙන දේත් නවත්තලා දානවා, මේ ඕන්ට වඩා අන්තගාමි වෙන්න කියලා. එහෙමත් නැත්නම් අපිට අර සීලයේ සමබරතාවය නැති වෙලා, එහෙමත් නැත්නම් සීලබ්බත පරාමාස මට්ටමකට ගිහිල්ලා. දැන් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේට උපදෙස් දීලා තියෙනවා මේ මකුළු දැල්ල එහෙම කඩලා තමන්ගේ කුටියක් සේනාසනයක් පිරිසිදු තියාගන්න කියලා. ඉතින් එතකොට ඉතින් එහෙනම් බුදුහාඳුරන්ට කියන්න තියුණානේ මේ මකුළු දැලක්වත් කඩන්න එපා, මේ ඉස්සරහා යනකොටත් ඔන්න මේ අතුගගා යන්න. ඉතින් එහෙම අන්තගාමීකට යamak බුදුරජාණන් වහන්සේ කලේ නැහැ. ඉතින් එහෙම දෙයක් ඇත්තරම කවුද නිගණ්ඨනාත පුත්ත නම් කරලා තියෙනවා. ඉතින් අපි යන්නේ නිගණ්ඨනාත පුත්ත කියූ පාරේ නෙමෙයිනේ, අපි යන්නේ බුදුරජාණන් වහන්සේ කියූ පාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන හරිම මධ්‍යස්ත ප්‍රතිපදාවක නුවණත් පාවිච්චි කළා. මේ ඒ කියන්නේ සීලයක්වත් නිකන් දැඩිව ග්‍රහණයකින් තොරව. එතකොට යෝගාචරයේ කඳුන ගන්නවා මේ කොහොමද සීලබ්බතය පරාමාස නොකර ඉන්නේ. අපේ හිත ඇතුලේ කුසලයක් වැඩෙනවා නම්, සහනශීලී ගතියක් ඉස්මතු වෙනවා නම්, තමන්ට හොඳටම පැහැදිලි නම් මේ චේතනාපූර්වක සතෙක් මැරීමක් නොවේ කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ කිසි කරදරයක් නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී සීලය රැකෙනවා.
එතකොට ඉතින් ඒවැඩේ කරා. එතකොට දවල් වෙලා ගිහිල්ලා ආයි බැලුවෙන් පස්සේ අර ගස් ටික ඉතින් හොඳට ප්‍රාණවත් වෙලා තියෙනකොට මේ දැකීම තුලත් නිකන් අර සත්‍යකෝණිකමෝද ගතියක් එක ආවා. ඉතින් ඒකට ඇලෙන්න මේ දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. එතකොට ඒකේ වරදක් නැහැ නේද සාමි?
එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ.
එතකොට ස්වාමිනාද දැන් අද කරපු දේශනාවට අනුව එතකොට මේ විඥාණය ඒ කියන්නේ රූපයක් ඇසුරු කරනවා කියන එක එතකොට ඒ තුලදී අපි ඇත්තටම මේ උපාදාන සංකාර ඒ කියන ටික විතරයි මේ නැති වෙන්නේ. නමුත් අපිට දැන් රූපයට අදාළ විඥානයක් ඇසුරු කිරීමක් තියෙන්න ඕනනේ. මේක මගේ ගෘහය, මේක මල් ගහ, මේක කියන එක හඳුනා ගැනීමට. එතකොට ඒක වැඩි දියුණු කිරීමක් නෙමෙයි. නමුත් ඒ කියන්නේ සම්පූර්ණ ඇසුරු කිරීමක් නෙමෙයි, මොහතකට හරි එහෙම ඇසුරු කිරීමක්. මොකද විඥානය ඔස්සේනේ අපි දැනගන්න පුළුවන්, අපිට මේ හඳුනා ගැනීම කරන්න පුළුවන්.
ඔව් ඒක තමයි. දැන් ඇත්තටම ඔතන ඒක තමයි අර දැන් බුදුරජාණන් වහන්සේ බාහියට දෙන මේ උපදේශේ දිත්තේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති ඒ කියන ප්‍රකාශයේ ඒ දිත්තේ දිට්ඨමත්තං කියන එකෙන් හැඟෙන්නේ නැහැ එයාට නිකන් ලෝකය මොකක්වත් හඳුනගන්න බැරි වෙලා නිකන් වෙන ලෝකයක ඉන්නා වගේ ගතියක් නිරූපණය වෙන්නේ නැහැ. එයාට තේරෙනවා මේ වෙලාවේදී ඔන්න මලක් පේනවා. මේ වෙලාවේදී තැනැත්තෙක් පේනවා. මේ වෙලාවේදී තැනැත්තියක් පේනවා. මේ වෙලාවේදී බස් එකක් පේනවා. ඉතින් මේ වගේ අර මූලික මට්ටමක සංඥා මට්ටමක් මේ තියෙමි. නමුත් එතනින් අදහස් වෙන්නේ හිත ඒ සංඥා වලින් පිරීමක්. ඒ සංඥා වල පැටලී ගැනීමක්. නේද? හිතේ තිබිච්ච සංසිඳීම, හිතේ තිබිච්ච සැහැල්ලුව, හිතේ තිබිච්ච පැහැදිලිකම, උපාදාන රහිත తත්වයේ රැකිලා තියෙනවා. හැබැයි ඉතින් ඒක දැක්කා. දැක්කා ඉතින් ඉතින් ඉවරයි. ඉතින් එහාට ඒකට පැටලීමක් නැහැ.
ඒක හඳුනා ගැනීමට අදාළ කොට ප්‍රමාණයට පමණයි එතකොට
ගිහිලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ. ඔව්. එයින් එක විතර්ක කර කර ප්‍රපංච කර කර එයින් එහාට ගියේ නැහැ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දරුවන් සරණයි, නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව කිෂාන් මහතාට ඉදිරිපත් කරන්න.
දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මම කියන දේ ඇහෙනවා ඇති
කියලා. ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, අද සාකච්ඡාවේදී මට හිතුනේ සංඥාවක් එනකොට ඒ සංඥාවට අපි හුඟක් වෙලාවට ඒකට අර්ථකථන දෙන්න ගිහිල්ලා ඊට පස්සේ ඒක සංස්කාර කරගන්නවානේ. එහෙම නැත්නම් ඒක ප්‍රපංචයකටම ඇද ගන්නවානේ. මට හුඟක් වෙලාවට හිතිලා තියෙනවා මෙහෙම දෙයක් කරන ආනාපාන සතියේදී මගේ හොඳට මට වැටහෙනවා උස්ම ගැන. ඊට පස්සේ උස්ම තුනී වෙලා යනවා තේරෙනවා. ඊට පස්සේ උස්ම වැටෙන්නේ නැති වෙලාවක් එනවා. සමහර වෙලාවල් මට තේරෙනවා නිකන් හුඟක්ම ඉන්ටෙන්සිව් ග්ලෝනස් එකක් ලයිට්ම එකක් නෙවෙයි නිකන් හරි වේගවත් බලයක් තියෙනවා. හැබැයි නතර වෙලා තියෙන තැනක් තියෙනවා. ඒකේ හොඳට ඉන්නවයි කියලා තේරෙනවා. ඊට සමහර වෙලාවට ඔය තැනින් නැති වෙලා යන වෙලාවක තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අර අද සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ කිව්වා දැන් මොකක් හරි පිළිමයක් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පේනවා නිකන් මොකක් හරි මට මගේ පරණ සිතුවිල්ලක් කියනවා. ඒ වගේ සංඥාවක් ආවහම ඒ සංඥාව දැන් මේක ප්‍රපංචයකට සංඥාවක් ආවේ හැටියම මට හොඳට අඳුරගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. මට ඒ එකම අඳුරගත්තේ හැටියම ඒක හොඳ වෙලාවෙ යන ඒවත් මට හොඳටම මං ඒක අවබෝධ වෙලා තියෙනවා. එතකොට නැවතත් අර හිටපු හොඳ තත්ත්වයටත් එනවයි කියලා
තේරෙනවා.
මගේ සමහර වෙලාවට තේරෙන්නේ නැත්තේ මට මේ සංඥාවක් ආවහම ඊට පස්සේ ඒකට මම සමහර වෙලාවට අර්ථකථන දීලා ඕක ප්‍රපංචයකට පොඩ්ඩක් යනවායි කියලා මට තේරෙනවා.
හරි.
ඒ වෙලාවේදී මොකක් හරි ට්‍රිගර් එකක් වෙනවා. ඒ ට්‍රිගර් එක වෙලා මට තේරෙනවා මම නැවතත් ආනාපාන සතියටම එනවායි කියන එක. ඒක මට හොඳටම තේරිලා තියෙනවා. මට තේරෙන්නේ නැත්තේ දැන් අර ප්‍රපංචයකට යන වෙලාවේදී ඒ කියන්නේ සංඥාවක් හැදිලා මගේ අර්ථකථන දීලා සංස්කාර හදාගෙන ඊට පස්සේ ප්‍රපංචයකට පොඩ්ඩකට යන වෙලාවේදී මම මොකද්ද කොහොමද ඒක හොඳට ඒ කියන්නේ මගේ හිතන් මගේ අරණ හොඳ මිත්‍රයෙක්ව මට මතක් වෙනවා. මතක් වෙලා මට හිතෙනවා දැන් මේ මිත්‍ර මං කොහොමද ඒක ආයතනයක් එවැනි දෙයක් නොවෙන්න එහෙම නැත්තම් එවැනි සංස්කාරයක් නොවෙන්න ඒක ගැන දුනී කරලා දාන්න පුළුවන් විදියක් එහෙම එකක් ගැන මං හිතන්නේ මං මේක ඉස්සෙල්ලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේගෙන්. ඒක මට හරියට විස්තරයක් තේරෙන්නේ නැහැ. හැබැයි මෙය ඇතිකල්හි මෙය වෙයි කියන එක, එහෙම නැත්නම් මෙය අට ගැනීමෙන් මෙය අට ගැනීම කියන එක, එවැනි අර්ථකථන එතනදී මම පාවිච්චි කරන්න ඕනෙද මේක තුනී කරන්න කියන එක තමයි මගේ ප්‍රශ්නය
ස්වාමී. කමක් නැහැ. ඒ එහෙම දෙයක් පාවිච්චි කරාට වරදක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේත් ඒක අනුමත කරලා තියෙනවා. දැන් බලන්න ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී ඔය පටිච්ච සමුප්පන්න ආකාරයෙන් දැකීම, නැත්නම් සංකත ආකාරයෙන් දැකීම, ඕලාරික ආකාරයෙන් දැකීම. ඒ කියන්නේ දැන් අපි යමක් දැක්ක එකත් එක්ක හිත පැටලී ගන්න අවස්ථාවේදී ඒ පැටලිල්ලේ ඉන්නේ නැතුව, ඒ පැටලිල්ල අනුමත කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියනවා මේ හේතු ප්‍රත්‍යයන් හරහා පටිච්ච සමුප්පන්න වශයෙන් තමයි මේ පැටලිල්ල දැන් පහළ වෙලා තියෙන්නේ. ඔයා තුල ඇති වුණා විද්‍යාවක්. ඔයා මේ සංඥාවට අර්ථකථනයක් දෙන්න ගියා. මේ සංඥාවට පුජ්‍යලේ කාරෝපණය කරන්න ගියා. ඔන්න දැන් ආයෙ හිත කියවන්න පටන් ගත්තා. ඔන්න දැන් ආයෙ ප්‍රපංච ගන්න පටන් ගත්තා. එතකොට මේ හේතු ප්‍රත්‍යයන් වශයෙන් අපි ආපු විහිද යෑම, සිද්ධ වෙච්ච විහිද යෑම අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඒක තේරෙනවා. මේ මමමයි කරලා තියෙන්නේ මේක. මමමයි නිකන් පටලවගෙන තියෙන්නේ. මමමයි මේ සංස්කරණ රාශියක් ඉදිරිපත් කරගෙන පටලවගෙන තියෙන්නේ කියලා අන්න තමන්ටම නිකන් තමන් ගැන අනුකම්පාවක් ඇති වෙනවා. නැත්නම් තමන්ට මේ තමන් ගැන හිනා වෙන්න පුළුවන්. මේ සිද්ධ කරපු දේ ගැන හිනා වෙන්න පුළුවන්. ඒකට සිම අතහැරෙනවා. ඒ අපිට මේ ප්‍රපංචයට වමනා කරන පෝෂණය ලැබෙන්න නම් අපි ඒක සම්පූර්ණයෙන් මුලා වෙලාම ඉන්න ඕනේ. එහෙම නැතුව අපි ඒක දිහා බලලා හිනා වෙන්න ගත්තට පස්සේ ඉතින් එයාට වැඩි කාලයක් ඉන්න බෑ. ඒක නිකම් බොඳ වෙලා දියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේක ඕලාරික වශයෙන් දකින්න. දැන් මේ ප්‍රපංච මට්ටම කියන එක ඕලාරික මට්ටම. රළු මට්ටම. නිකන් හිත තිගැස්සිච්ච මට්ටම. හිත වල්මත් වෙච්ච මට්ටම. ඊට වඩා හරීම සැහැල්ලෝ සාමකාමී නිවරදි සරල තත්ත්වයක් තමයි අර කලින් තිබුණේ. උපාදාන රහිත තත්ත්වයක්, සැහැල්ලු තත්ත්වයක්, ප්‍රපංච රහිත තත්ත්වයක්. ඒ தත්ත්වය බුදුහාඳුර කියනවා හැමතිස්සෙම අගේ කරන්න. ආයි රිටර්න් වෙන්න ඔයා ඒ පරණ தත්ත්වෙට. ආයි ආපසට යන්න ඒ හිටපු තැනට. කියලා උනන්දු කරනවා. ඒ වගේමයි සංකතයි දැන් මේ අලුතෙන් හටගත් தත්ත්වය. ඒ කියන්නේ ඕලාරික தත්ත්වය, ඒ ප්‍රපංච කරන தත්ත්වය. ඒකයි සකස් කිරීම රාශියක්. සකස් කිරීම කරලා තමයි ආ ගොඩ දාගෙන තියෙන්නේ. ඒක හදාගෙන තියෙන්නේ. සකස් කළා. සංස්කරණ කළා. ඒතර ඒක රළුයි. ඒක ඕලාරිකයි. ඒක පරිසම්පන්නයි. ඒඳ යන්න ඔයා ආයෙත් අර පරණ තැනට කියලා. ඉතින් යන්නේ වගේ බුදුරජාණන් වහන්සේ උනන්දු කරනවා ඒ සංස්කරණ වලින් තොරව හිත පැවැත්වීම සඳහා, උපාදාන වලින් තොරව හිත පැවැත්වීම සඳහා, සංඥාවල පටලවා ගන්න නැතිව හිත පැවැත්වීම සඳහා උනන්දු කිරීම මඟ පෙන්වීම එමට කළා තියෙනවා. ඉතින් එහෙනම් අපි විපස්සනාවක් වඩනකොට ඔය වගේ අපිට හමුණානම් උපාදාන නොකරන තත්ත්වයක්, හමුණානම් සරල තත්ත්වයක්, හමුණානම් සැහැල්ලු தත්වයක්, හමුණානම් සංඥා අඩු தත්වයක්, ඒකේ යම්සි වටනකමක් අපි තේරුම් ගන්න අවශ්‍යයි. මොකද සමහරවිට ඒකේ වටනකමවත් අපි තේරුම් ගන්න නැහැ. මොකද එතන මමෙක් නැහැ ලොකුවට. එතන මට ආවැඩීමක් නැහැ. මට ලොකු ප්‍රශංසා කිරීමක් නැහැ. ආත්මාභිමානයක් නැහැ. ලොකුවට මමෙක් කියලා හුවා දැක්වීමක් නැති නිසා අපි නිකන් ඒක මගහරවනවා. නැත්නම් අපි නිකන් නිග්ලෙක්ට් වෙනවා. ඒක අපි නොසලකා හරිනවා. මොකද අර මමෙක් හුවා දැක්වීමක් නැති නිසා. එතන තමයි යන්න අපිට තියෙන්නේ දීර්ඝකාලීන වශයෙන් සහනයක්. එතන මම තනා ගන්න නැති උපාදාන රහිත සැහැල්ලු සාමකාමී ප්‍රණීත උපේක්ෂා සහගත පටලැවිල්ලක් නැති සංඥා නිරූපණය නොවන චිත්ත මට්ටමක්. ඉතින් ඒකට නැවත නැවත යමු වෙන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒකමයි ඉතින් දිට්ඨි දිට්ඨ මත්තන් කියද්දි, සුත්තේ සුත මත්තන් කියද්දි, මුතේ මුත මත්තන් කියද්දි, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියද්දි මේ හැමතැනකදීම අන්න අතෙන්ට තමයි යම්සේ එල්ලයක් තියෙන්නේ. මේ දහින දේවල් එක පටලෝගෙන යන්න එපා, අන්න අතෙන්ටලා ඉන්න. ඇහින දේවල් එක පටලෝගෙන යන්න එපා, අතෙන්ටලා ඉන්න. දැනෙන දේවල් එක්ක හිතරෙන අරමුණු එක්ක පැටලෙන්න යන්න එපා. ඒනට අර පටලැවිලි නැති සහනශීලී ඒ චිත්ත මට්ටම තුල වාසය කරන්න. උපාදාන වලින් තොරව වාසය කරන්න. අනිශ්චිතව වාසය කරන්න කියන එක තමයි එතකොට පැහැදිලි වෙන්නේ.
ඒ ස්වාමීන් වහන්සේ මට හොඳට තේරුණා ඒක. මගේ දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ, දැන් මේ භාවනා කර ඉන්න වෙලාවකදීම සංඥාවක් ආවහම ඒ සංඥාව ඒදී ප්‍රශ්නය ගැන මම ඒ මොහොතේම තමයි ඒක පටිච්ච සමුප්පන්නව දකින්න ඕනේ කියලා කියන්නේ. මම හිතන්නේ ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ.
හරි. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ දැන් මම ඒ සංඥාවකට ආවා පොඩ්ඩක් අපි තුන් එක පැටලී ගත්ත කියලා. ඒතර ඒ මොහොතේ දැන් බලනවා මේ කොහොමද මේ පැටලිල්ල උනේ. ඒතර මේ හේතු ටිකක් සකස් වුණා. මම ඒකට අත දැම්මා. මම ඒක පුජ්‍යලේ කරගත්තා. ඔන්න මට විතර්කයක් පහළ වුණා. ඔන්න තව පැත්තෙන් විතර්කයක් පහළ වුණා. තව පැත්තෙන් විතර්කයක් පහළ වුණා. ඔන්න පැටලෙන්න පටන් ගත්තා. ඒ සිද්ධ වෙච්ච ක්‍රියාව මට දැක ගන්න පුළුවන් නම් එතන මේ යෝනිසෝ මනසිකාරයක්නේ වැඩ කරන්නේ නේද? අපි නිකන් පොඩ්ඩක් නිකන් මුලට ගිහිල්ලා බලනවා කොහොමද මේ අලුත් තත්ත්වය හටගත්තේ කියලා. ආ ඒක එක උපක්‍රමයක් ඉතින් ඇත්තටම. හරි.
හොඳයි ස්වාමීන් වහන්සේ මේක හොඳයි මට තව පැහැදිලි වුණා. ස්වාමීන් වහන්සේට තුරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝාෂය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි හොඳයි තුරුවන් සරණයි.
ඊළඟට ගැටලුව තුෂාරට ඉදිරිපත් කරන්න පුළුවන්.
පාදානය හා සම්බන්ධ කොට මෙහෙමයි සමේ අවසරයි සම්හස අවස්ථාව සම්බන්ධ පොඩ්ඩක් කියන්න. දැන් එදා දවස නම් ගොඩක් තද සීතල දවසක් ඍණ පහ හය වගේ දවසක ගෙදර ඇවිල්ලා දවස ගෙවලා ඊටස්සේ නාන්න යනකොට ඔළුවට වතුර වැටෙනකොට දැනුණු දැනීමක් සම්බන්ධව ඒතර මුල් සිතුවිලි ගැන මට එක කියන්න දන්නේ නැහැ. ඊටසේ දැනෙන්නේ හරිම සනීපයි කියන හැඟීමක්. සම්හස ඇහුනේ
නැද්ද? පොඩ්ඩක් ආයේ කියනවාද? පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා.
හරි සම්හස. මෙහෙමයි සම්හස, එදා දවස ටිකක් සීතල වැඩි දවසක
හරි
ඇවිල්ලා දැන් අද රස්නේ වතුරෙන් නානකොට ඉස්සෙල්ලාම ඔළුවට වතුර වැටෙනකොට එකපාරට දැනෙනවානේ හරිම සනීපයි කියන හැඟීම. එතකොට සම්හස එතන පළමෙනි සිතුවිල්ල මට කියන්න දන්නේ නැහැ. ඊගාවට දැනෙනකොටම ටක් ගාලා මේක හිත දිහා බලනකොට හැබැයි හිත උපාදානය කළ නැහැ කියන හැඟීමක් තියෙනවා. නමුත් ඒ සිතුවිල්ල විචිත්‍රයි. ඒ කියන්නේ සනීපය කියන එකත් එක්කලා ඒක සම්පූර්ණයෙන්ම මුකුත් නැති. ඒ කියන්නේ හිස් ගතියක් නැහැ. හැබැයි ඒක විටින් විට ඇතිවි නැතිවි යන බව පැහැදිලි. නමුත් අර විචිත්‍ර නිසා ඒ සිතුවිල්ල එතන සුළු උපාදානයක් හරි තියෙනවාද? එහෙම නැත්නම් දැන් අපි උපාදානය ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ මම කතා කරනකොට දැන් මේක මගේ වර්තමාන මොහොතට සාපේක්ෂවනි කතා කරන්න පුළුවන්.
හරි.
කියන්නේ අතීතය ඇසුරු කරන්න පුළුවනි. නමුත් අපි දන්නා ඉස්සරහට තව තවත් අපි ජීවිතේදී ඒව වෙනස් වෙමින් පවතිනවානේ. එතකොට සමහර විට මෙතන මෙහෙම තියෙන මේ සිතුවිල්ල එක්කෝ මේක අරහත්වේ දක්වාම අපි කොච්චර කොහම කිව්වත් පුංචි උපාදානයක් මෙතන තියෙනවද? එහෙම නැත්නම් ඒ සිතුවිල්ල තුල දැන් අපි අර සුවයනේ එතන, ඒ කියන්නේ වේදනාවේ සුඛපැත්තක් එක්කනේක හරිම සනීපයි කියන සිතුවිල්ලට එන්නේ. එතකොට ඒකේ අර රසයද ඒ තියෙන්නේ?
ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කොහොමත් අපි අර කිව්වත් වගේ අපි රහත් වෙනකම්ම යම් යම් මට්ටම් වල උපාදාන සිද්ධ වෙන්න පුළුවන්. අර කලින් වගේ බරපතල විදිහට බෑගෙන මුලා වෙලා ඉන්න එක තමයි ටිකක් දුරට අඩු වෙලා තියෙන්නේ. නමුත් යම් පමණක උපාදාන වීමක් අසුරු කිරීමක් ඒක තව එහාට ගිහිලා ඇතැම් වෙලාවදී පැටලී ගැනීමක් පවා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඉතින් ආයි ගොඩ එනවා. ආයිත් ඉතින් තේරුම් ගන්නවා නෑ, තේරුමක් නෑ, මේක උපාදාන කළා වැඩක් නෑ කියලා. ඔන්න ආයිත් ඉතින් ගොඩ එනවා. ආයිත් හොද ගන්නවා. ඔන්න වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට ඉතින් ඒ නිසා ඔය සියුම් මට්ටමක වේදනාවක් පහළ වුණාම ඒක රස විඳීමක් සිද්ධ වෙන්න පුළුවන්.
සමහර විට එතන රස විඳීමක් කියලා නෙමෙයි ඒක දැක්කේ, ඒ හිත දකිනකොට ඒකේ රසයක් තියෙනවා කියන එකයි. ඒ කියන්නේ දැන් එතනදි තමයි වහන්සේ මට ඒක හරියට දැනගන්න ඕනේ. අර ඒකේ ඉතාසියුම්ම උපාදාන තත්වයක පැටලීමක්ද ඒ කියන හැඟීම. ඒ කියන්නේ ඒක විදවිද සමාන
සම්සම්. ඔව්. මම මට හිතනවා දැන් අපි කියන දිගට මේක රසවින්ද අපි තුමු දිගට හිටියොත් ඔකු ආසාවක් ඇති වෙලා තිබුණොත් එතන නේනම් උපාදානක් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් නිකන් අපි එතන හඳුනාගත්ත තියෙන රසය, හඳුනාගත්ත එතන තියෙන අපි තුමු ප්‍රීතිය ඇයි වාසේ ආයෙත් ඉතින් හිත සැහැල්ලුණා. එහෙමනම් ඉතින් ලොකුවට ඒකේ බැහැ ගැනීමක් වෙලා නැහැ.
එහෙමයි සමනත්. ඒ කියන්නේ එතන බැහැ ගැනීමක් කියලා, ඒ කියන්නේ ගොරෝසුව දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ උපාදානක පැහැදිලි කරලා හගත. ඒ කියන්නේ මම එතන ඒක උපාදානය කරලා බැලුව. දැන් සාමාන්‍ය කරනකොට ඒ වගේ පුංචි තැන අහු වෙනකොට මම මේ කරලා බලනවා. මොකද කරපු එකේ නොකරපු එකේ අතර වෙනස
බලන්න.
එතකොට ඒක එහෙම උඩට දැනෙන්නේ නැහැ. අර නමුත් ඒවට ඒ දැන් අපි උපාදානය නොකරත් සමනහස එතන ඒ සිතුවිල්ල තුලේ රසයක් තියෙනවද?
තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මොකද දැන් සිතුවිල්ලක් පහළ වෙනකොට ඔය ඔක්කොම කැලී ටිකත් එක්කනේ එන්නේ. සිතවිල්ල කියන්නේ එක පැත්තකින් කියන්න පුළුවන් අපේ සංස්කාර පට්ටමක්. ඊපස්සේ ඒ සිතවිල්ලට ඈඳිච්ච සංඥාවක් තියෙනවා. ඒ තුල යම්සි රූපීය නිරූපණයක් තියෙනවා. චිත්ත රූපයක් වශයෙන් යම්සි නිරූපණයක් තියෙනවා. ඊට පස්සේ ඒකටම ඈඳිච්ච වේදනාවකුත් තියෙනවා. ඒක සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්. ඒතර යම්සි වේදනා ස්වභාවයකුත් තියෙනවා. ඊට පස්සේ මෙතන පහළ වෙන මේ සිතවිල්ලට අපි හිතමු අපි කලින් අත්දැකපු යම්කිසි රූපී අත්දැකීමක් ෆිසිකල් එක්ස්පීරියන්ස් එකකින් උකහාගත්ත යම්කිසි සංඥාවක් තියෙනත් පුළුවන්. ඉතින් ඒ වගේ කොටස් කීපයක් මේ හිතවිල්ලක අන්තර්ගතයි කියලා කියන්න පුළුවන්. ඉතින් අපි බැලුවොත් සමහර විට පරික්ෂාකාරීව වේදනා කෑල්ල අල්ලගන්න පුළුවන්. හිතවිල්ලක් අස්සේ තියෙන.
එතන සම්නාස අනේ සමාවෙන්න ඕනේ මම අහනවට. ඊතර සම්නාත් එතන ඒ සුළු උපාදානයක් එතන තියෙනවා කියන එක ඔබ වහන්සේ
හිතන්නේ නැහැ. මට හිතෙන්නේ නැහැ එහෙම. මොකද දැන් අපිට සිතවිල්ලක තියෙන වේදනාව තේරුම් ගන්න නම් හිතවිල්ල උපාදාන කරගෙන ඕක කරන්න බෑනේ. හිතවිල්ලෙන් බැහැර වෙලා ඕනේ ඒක පරීක්ෂා කරන්න. ඒතර අපි මේ චිත්තානුපස්සනා මට්ටමක් කතා කරන්නේ. අපි සිතවිල්ලක් වශයෙන් දකිනවා. උපාදාන වෙන මට්ටමේදී එහෙම නෙමෙයි. උපාදාන වෙන මට්ටමේදී රාගය බරිත වෙලා හිත. නැත්තම් හිත අපිටම ද්වේෂ බරිත වෙලා. ඒක අසර රෙංගාගෙන ඒකේ වහලෙක් බවට පත්වෙච්ච අවස්ථාවනේ මේ කතා කරන්නේ. උපාදාන වෙච්ච මට්ටමක් කියන්නේ ඒකේ බැහැගත් මට්ටම. අබිනිවේෂ කියලා කියන්නේ ඒකනේ ඒක අසර රෙංගගත් මට්ටම. එතකොට නිකන් එය බවට මමපත් වෙලා. මට හැකියාවක් නැහැ ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා දෙවැන්නෙක් විදිහට බලන්න මට හැකියාවක් නැහැ. මට හැකියාවක් තියෙනවා නම් දෙවැන්නෙක් විදිහට බලන්න. මේක හුදෙක් සිතුවිල්ලක් පමණයි. මේ සිතුවිල්ලේ මොන වගේ රසයක්ද තියෙන්නේ? මේක ඇවිල්ලා උපේක්ෂා රසයක්ද තියෙන්නේ? නැත්තම් අපි හිතමු ශෝක රසයක්ද තියෙන්නේ? නැත්තම් මේ අපි හිතමු සැපයක්ද මෙතන තියෙන්නේ? දුකක්ද මෙතන තියෙන්නේ? එහෙම බලන්න පුළුවන්කම කියන්නේ මෙයා අපි නිකන් සම්පූර්ණයෙන්ම ඒකෙන් එලියට ඉවත් වෙලා අපි මේක ඉන්වෙස්ටිගේට් කිරීමක් නේ. ධම්මවිචයක් නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට උපාදානයක් නැහැ. මෙතන තියෙන්නේ සම්මර්ෂණයක්. පරාමර්ෂණයක් නෙමෙයි. We are just observing.
එහෙමයි සමනහස. ඒක සමනහස අර මොහොතින් මොහොතට මට කියන්න බෑ. එහෙම පාරමිනි චිත්තක්ෂණේ දෙවෙනි චිත්තක්ෂණේ කියලා එහෙම කියන්න බෑ. නමුත් මං දැනේ තුන වගේ අල්ලන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් ඒක දිගින් දිගටම බල බලත් ගියා. අර ලගින ගතිය, බැහැ ගන්න ගතිය එහෙම එකක් නැහැ. අර අරක තමයි තියෙන්නේ.
ඒක වරදක් නෑ ඉතින්. ඒ කියන්නේ ඔහම ඉතින් මේ අවශ්‍ය නැතිනම් බලන්න පුළුවන්. එතකොට විස්තර ටිකක් පේන්න ඉඩ තියෙනවා. ගැටලුවක් නෑ.
හොඳයි සන්නාස. පැහැදිලි සන්නාස. තිරුවන් සරණයි. උපාන්තර දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි සන්නාස.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව ගයාන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්
ස්වාමීන් වහන්සේ, මම කාර්යයක් විශ්ේ සක්මන් භාවනාව කරනවා. ඒකෙදි ස්වාමීන් වහන්සේ මුලදී අර පය තියලා යන ඒක තමයි දැනුනේ. ඊට පස්සේ අර පය තියද්දි තද බව, ලිහිල් බව එහෙම දැනුණා. දැන් සක්මන කරගෙන යනකොට සක්මනට මුලින්ම කය ගැන බැලුවාම කය ටිකක් වෙලා බලන් ඉන්නකොට කය නොදැනී යනවා. ඒ කියන්නේ කයේ තියෙන මෙහෙම තියෙනවා මේ විදිහට තියෙනවා කියන එක දැනෙන්නේ නැතුව යනවා. අර සක්මනේ යන ක්‍රියාවලිය පමණයි දැනෙන්නේ. එහෙම කරගෙන යනකොට අර ඒකෙදී අර පය තියෙනකොට දැනෙන දැනීම් තියෙන්නේ දැන් තද බව ලීල් බව ඒකත් නැතුව යනවා. ගිහිල්ලා ඊට පස්සේ අර ක්‍රියාවලිය පමණයි දැනෙන්න ගන්න. ඊට පස්සේ ක්‍රියාවලිය යනවා තියද්දි තද බවවත් පාදයේ උස්සද්දි ලිහිල් බවත් එහෙම දැනෙන්නේ නැහැ.
හරි.
ඒ කියන්නේ වෙන වෙන වශයෙන් එම් හඳුනා ගැනීමක් නැහැ. තද බව කියලාවත් හඳුනා ගැනීමක් නැහැ. ක්‍රියාවලිය පමණයි යන්නේ.
හරි.
එහෙම යනකොට අර හිත තැම්පත් වෙනවනේ. ඒ තැම්පත් වුණාට පස්සේ හිත යන එක දැනෙන්න ගන්නවා. ඒකෝ හිත පරණ දෙයක් හිතාගෙන ඒක ගැන අර දිගට හිතාගෙන යනවා. නැත්නම් ඊළඟට අනාගතයේදී මොකක් හරි කරන්න තියෙන දෙයක් හිතාගෙන ඒක කරන්න යනවා. වේගෙන හිතනවා. දැන් ඒක දැනෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම කරන්න මම ප්ලෑන් කරන්න මේ හිත යනවා කියන එක තේරුම් ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ එතෙන්දි කරන්නේ මේ හිතයි කයයි දෙකම පැත්තක දාලා අර ක්‍රියාවලිය ඒ ගැන මේ සතියෙන් බලාගෙන ඉන්නවා. ක්‍රියාවලිය යනවා. ඒ ගැන මුකුත් අර මම හිතලා කරන්න යන්නේ නැහැ. ක්‍රියාවලිය වෙනවා. ඒ දිහා බලන් ඉන්නවා. ඒ වෙලාවට අර හිතට අර ගොඩක් හිතෙනොයි කයනොයි නිකම්ම මිදුනා වගේ ඒ වගේ මේ දැනීමක් දැනෙනවා. ඔය කරන ක්‍රියාවලිය දැන් මගේ සාමාන්‍ය දැන් සක්මනේදී කරනවා වගේම ආහාර ගන්නකොට ඊට පස්සේ වැඩට යද්දී ගමන් කරනකොට එහෙම බල දැන් ඒ සිහියෙන් ඉන්නකොට ආහාර ගනිද්දී ඒකේ ආහාර කොහොමද මුලදී රසයක් දැනෙනවා. ඒක තව ගොඩාක් අර සිහියෙන්ම ගන්නකොට ඒකේ රසයකුත් නෙමෙයි එතන නිකන් දැනීමක් තදබවක් විතරයි දැනෙන්නේ. ඊපස්සේ ඒක බලාගෙන තව හොඳට බලාගෙන ඉන්නකොට ඒක ගන්නාර ක්‍රියාවලියක් පමණයි. කියන්නේ ඒකට අර ඒකර මේ රසයි මේ විදිහට රසයි එහෙම එඩිට් කිරීලක් නැහැ. කියන්නේ හඳුන ගැනීමක් නැහැ. ක්‍රියාවලිය පමණක් සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි වැළෙනවා. එතකොට මට දැන් තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි මොකක් හරි ආශාවක් ඇති වුණොත් ඒක අල්ලගත්තොත් පමණයි ඒකට බැඳෙන්නේ හඳුනගන්නේ හැමදේම. දැන් ක්‍රියාවලිය බලනකොට හැමදේ දැන් ඒක නිදහස් වීම අල්ලගන්නේ නැහැ. ඒ ක්‍රියාවලියේ දිහා බලාගෙන ඉන්නවා පමණයි. ඒකට සක්මනේදී එහෙමයි. දැන් ක්‍රියාවලිය පමණයි අර හැම දෙයකින්ම නිදහස් වීමක් නිසා මෙන්න ඔව්. ඒකට ඇලීමක් නැහැනේ.
හරි.
එතකොට මට තියෙන මේක දැන් ඔයි දැන් තියෙන්නේ දැන් ඔය විදිහට කරගෙන දැන් ඉදිරියට මම කොහොමද කරන්නේ මේක?
ඔකම දිනු කරන්න. ගැටලුවක් නැහැ. යන විදිය හොඳයි. ඔකම දිනු කරන්න. එකන අපිට දැන් ටික ටික කියන ඒවැය තියෙන රස තමයි මැකිලා යන්නේ. දැන් අපි වෙන්වෙන් වශයෙන් කලින් අඳුනගත්තා මේ තියෙන තද ගතියක්, මේක රළු ගතියක්, මේක නුසුමක්, මේක සිසිලසක්. ඊකේ පුළුවන් තරම් ඒ විස්තර බලබලා ගියේ. ඒ විස්තර බලබලා ගිය යෝගාවචරයම දැන් ඒක දැකලා දැන් හිතර නිකන් ඇති වෙලා වගේ, හිතර නිකන් එපා වෙලා. දැන් එයා ඒ රස බලන්නේ නැතුව යනවා. ඒකෙන් නිකන් එයා ඒ රස කෙරෙහි, ඒ විස්තර කෙරෙහි දැන් එයාගේ හිතේ තියෙන නිකන් ඩිස්පැෂන් එකක්. ඒ නිකන් එපා වීමක්. ඒ වෙනුවට යා කැමති සැහැල්ලුවෙන් ඉන්න. මොකක්වත් මොකකටවත් ලං වෙන්නේ නැතුව ඉන්න. ඒවා අස්සේ රිංග ගන්න නැතුව ඉන්න දැන් හිත කැමති. ඒ පැත්තෙන් යන්න දෙන්න. කිසි ගැටලුවක් නැහැ. ඕකම තමයි තව ඉස්සරහට යනකොට හිත තුල උපාදාන නොකිරීමකට, කිසිවක් ඇසුරු නොකිරීමකට, මේ මුළු ප්‍රොසෙස් එකෙම හිත ඉවත් වීමකට යන්න පාර කැපෙන්නේ ඔය යන ගමනින් තමයි.
මට දැන් තේරෙනවා දැන් අපිට ඕන අන්නහව ආශාව නිසා තමයි මේ ජීවිතේ ඉන්නේ. දැන් මේක නිදහස් වෙන්න නම් දැන් අපි මේ ජීවිතේ කටයුතු කරද්දී ඕක අල්ලගන්න මේ පැය ස්වාමීන් වහන්සේ වැඩක් කරන්නම අල්ලගන්න බෑ දැන්.
එහෙමත් නෑ නේද? දැන් ඔය කට්ටිය කතා කරන්නේ මොකක්වත් අල්ලගත්තේ නෑ උනාට වැඩෙත් කරගෙන යනවා කියලා නේද?
එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් සක්මන කරද්දී අර නිදහස් වෙන ස්වභාවයක් එනවනේ. එතකොට ඒක තව ඉදිරියට කරන්න එහෙමම කරගෙන යන්නත්
ඕන. ඔව් යන විදිහෙම කරගෙන යන්න. ඒ යන විදිහ හොඳයි. ඕකේ කියන්නේ දැන් මුලින් හැබැයි පටන් ගන්න සාමාන්‍ය විදිහට. ඒ කියන්නේ අර තොරතුරු බලීමේම පටන් ගන්න. හොඳට තොරතුරු ටික බලනවා, වෙන්වෙන් වශයෙන් දකිනවා. ඒක කර කර යනකොට නිකන් ඊට පස්සේ භවනාව හැරෙවි ඒ තොරතුරු නොපෙනෙන, නොදැනෙන ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා වගේ තියෙන, කලවම් වෙලා වගේ තියෙන ලොකුසානස කියන්නේ ගොජයක් කියලා නිකන් ෆ්ලක්ස් එකක්. ඒ වගේ තත්ත්වයකට ඒවි. ඒක ඒ යන ගමන හුඟක් සාර්ථකයි. ඒක පාටම අපි ඔතනින් පටන් ගත්ත නෙමෙයි. ගාන්ට අර විදිහටම නුවණක් වැඩෙන්න දීලා ඒ නුවණේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න ඔක්කොම නිකන් කලවම් වෙලා දැන් වෙන් වෙන් වශයෙන් හඳුර ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා. ඒ ඒ ක්‍රමයට කරන්නේ දිකට. හොඳයි.
ඊළඟ දහම් ගැටළු ආනන්ද පියාණන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
අතර ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ දැන් මම තෙරුවන් සරණයි. ඔබ වහන්සේට මේ අටපිරිකර අටමහා කුසල් වලින් එකක් හැටියට අටපිරිකර පූජාව සඳහන් වෙනවානේ. ඒක තමයි මේ අටපිරිකර කන්දක් පූජා කරනවට වැඩිය කෙනෙක්ව ධර්මයට යොමු කිරීම, ධර්ම දානය දීම ඊටත් වඩා මේ කුසල් දෙන එකක් ක්‍රියාවක් ඇටියට සඳහන් වෙනවා. ඉතින් මේ දෙක පිළිබඳ වැඩියෙන් හොඳ මේ පිළිබඳ උපවාසයේ අදහස මේ අටපිරිකර පූජාවට වැඩිය ධර්ම දානය වුණ මේකට එකම අටමහා කුසල් වලට අයිති වෙන දේවල් නේද කියලා
පොඩක් පැහැදිලි කිසිමක් කරන්න පුළුවන්. ඔව් ඉතින් කොහොමත් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නේද? ධර්ම දානය තමයි දාන අතර ශ්‍රේෂ්ඨතම දානය කියලා. ඒ නිසා මහත්යාගේ ඒ මහත්යාගේ ප්‍රශ්නේම පිළිතුර තිබුණා. ඉතින් අපිට පුළුවන් නම් ධර්ම දානයක් දෙන්න එතනින් තවත් කෙනෙක්ව ධර්මයට යොමු වීමක්, එයා තුළ ධර්ම ඥානය අවදි වීමක්, නුවණ යෙදීමක්, ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් එතකොට ධර්ම දාණය තමයි උතුම්ම දාණය වශයෙන් පෙන්ලා තියෙන්නේ.
එතකොට මේ එක පිළිකර පුතා කරනවාට
වඩා එයින් එහෙකුත් දෙන්නේ ඉතින් හොඳ නෑ නැත්තම්.
හා
අට පිළිකරු දෙන්නකෝ ඉතින් ඉඳලා හිටලා.
අනිත් එක ස්වාමීන් වහන්සේ අපි කෙනෙකුට ආශිර්වාද කරනකොට තෙරුවන් සරණයි කියනවානේ.
ඔව්.
සමහර අය කියනවා මේ නමෝ බුද්ධාය කියලා වෙනුවට ඒ දෙකෙන් කොයිකට වඩා සුදුසු?
නමෝ බුද්ධාය කියවම ඉතින් අර තමන් නම් බුදුරජාණන් වහන්සේ වන්දනා කළා වගේ හැඟීමක් එන්නේ. තෙරුවන් සරණයි කියවහම ඉතින් මම අනිත් කෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීමක් තමයි පෙන්වුම් කරන්නේ නේද?
ඔව් ඒක තමයි. නමෝ බුද්ධාය කියන එක අපේ බුදුරජාණන් වහන්සේට කරන
වන්දනාවක් නේ.
ඔව් වන්දනාවක්.
ඔව්. ඒක අවස්ථානුකූලව බලන්න. අවස්ථානුකූලව අපි පිරිසක් ඇසුරේ නම් ඉන්නේ, ඒ පිරිසට ආශිර්වාද කරන්නම් තියෙන්නේ. ඉතින් එතකොට තෙරුවන් සරණයි කියන එක වඩා සුදුසුයි. හැබැයි අපි තනියෙන් නම් ඉන්නේ, ඉතින් එතෙන්දී තමන් බුදුන් සරණ යාම, ශාස්ත්‍රුන් වහන්සේ සරණ යාම, ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සිහි කිරීම තමයි නමෝ බුද්ධාය කියීමෙන් වෙන්නේ. ඔතන ඉතින් එක පැත්තකින් කියන්න පුළුවන් ද නමෝ බුද්ධායම කියනකොට තමන්ගේ හිත හුඟක් සංසිඳෙනවා නම්, සැහැල්ලු වෙනවා නම්, බුදු ගුණ මතක් වෙනවා නම්, බුදු ගුණයක හිත පිහිටනවා නම්, ඒක නම් තමන්ට හොඳට වැඩ කරන. ඒක එක එක්කෙනා මත තීරණය වෙනවා. ඉතින් ඒක පාවිච්චි කරාට වරදක් නැහැ. ඊට පස්සේ ඉතින් එයාට පුළුවන් ඕනනම් ආයිත් ඒ බුදු ගුණ බොලෙන් මේ අනිත් තැනැත්තාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. එතකොට අර තමන් තුල වැඩිච්ච ගුණයක්, තමන් තුල තියෙන බුදු ගුණයක් ඉතින් අපි එතකොට ඒ සත්‍යක්‍රියාව සඳහා පාවිච්චි කරන්නේ. එතකොට ඉතින් ඒක බල සම්පන්න වෙන්න පුළුවන්.
හොඳයි.
හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟට අහම් ගැටළුව ඥානෝ පිරත්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ඇහෙනවා ලාවට ඇහෙනවා. තව චුට්ටක් හයියෙන් කතා කරන්න.
අද දේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගනවා.
ඔව්.
අද දේශනාවේ සඳහන් වුණේ විඥානයේ අනෝකසාරී තත්ත්වයකට පත්වීම ගැන. සම්පූර්ණ දේශනය ඔබ වහන්සේ දේශනා කරේක මෙතෙන්දි මන්ට දැනගන්න ඕනේ මේ අපි ඉගෙන ගන්නවානේ හාමුදුරේ විඥාන පත්‍යා නාම රූපං කියලා. එතකොට ඒක මෙතෙන්ට කොහොමද අපි යොදාගන්නේ කියලා මේ දැනගන්න ඕනේ.
හොඳයි. එතකොට අනෝකසාරී තත්වයකදී විඥානේ නාම රූපයක පැටලිලා නැහැ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි විඥානයේ ගයක් ඇසුරු කරන හැම වෙලාවකදීම සූක්ෂම වශයෙන් ගත්තොත් එයා නාම රූපයක තමයි පැටලිලා තියෙන්නේ. දැන් රූපයක් ඇසුරු කරනවා කියන්නේ වේදනාවක් ඇසුරු කරනවා කියන්නේ සංඥාවක් ඇසුරු කරනවා කියන්නේ සංස්කාරයක් ඇසුරු කරනවා කියන්නේ මේ නාම රූපේම තියෙන එක්තරා කොටසක තමයි බරපතල විදිහට පැටලිලා ඉන්නේ. දැන් නාම රූපය අත් දක්වනකොට නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරණේ. එතකොට ඒකේ එතකොට ඒක තියෙනවා ඊළඟ රූප කැලලු. රූප කැලල කියන්නේ පටවි ආපෝ තේජෝ වායෝ වලින් උකහාගත්ත ඒ රූප සංඥා. එතකොට රූපයක් අසුරු කරන මට්ටමේදී විඥාණය එළියේ තියෙන රූපය අස්සර රින්ගා ගැනීමක් කෙසේ වෙතත් ඊටත් වඩා ගැඹුරින් සිද්ධ වෙන්නේ අර නාම රූපයේ තියෙන රූප කොටස තුළ නිකන් මුලා වීමක්. ඒ තුළ නිකන් මත් වීමක්. ඊළඟට වේදනාවකදී නම් අන්න යාගේ තියෙන මේ වේදනා කොටස තුළ මත් වීමක්. සංඥාවකදී සංඥා කොටස තුළ මත් වීමක්. සංස්කාර කියද්දි චේතනාව කොටස තුළ මානසිකාර කොටස තුළ මත් වීමක්. ඉතින් එතකොට සූක්ෂම මට්ටමකින් එහෙම කතා කරන්නත් පුළුවන්. දැන් ඊළඟට අපි හිතමු දැන් සාමාන්‍ය බාහිර පැත්තෙන් කියනවා නම් දැන් හිත එතනකට යෑමක්, හිත වෙන තැනකට යෑමක්. රූප විශේෂයෙන්ම ඔක රූපස්කන්ධය ගැන කියනවා නම් දැන් රූපස්කන්ධය කියලා අපි කතා කරනකොට තොර එළියේ තියෙන රූපස්කන්ධය නම් අපි මේ වෙලාවේදී දකින්නේ ඇසුරු කරන්නේ. එතෙන්දි ටිකක් දුරට අපිට කියන්න පුළුවන් මේ එළියටම දැන් හිත විඥාණය ගියා කියනට වඩා එතන නිකන් පිහිටගත්තා. ඒතර එළියේ තියෙන අරමුණ ඇසුරු කරගත්තා. එහෙම ඇසුරු කිරීමක්. දැන් ඊට වඩා අපි හිතමු ඇතුළත රූපයක් නම් කතා කරන්නේ. එතෙන්දි අර කියපු தත්ත්වය නාම රූප තුළ තියෙන රූප தත්ත්වය හඳුන ගන්න පුළුවන්. නැත්තම් දැන් වේදනාපත්‍යක් සඤ්ඤා තත්ත්වයක් සංස්කාර තත්ත්වයක් නම් කෙලින්ම ඒ ඇතුළත තත්ත්වයක් නැත්නම් නාම රූප තත්ත්වයක් හඳුනා ගන්න පුළුවන්. කෙසේ නමුත් අපි ඔය කියන ඕකසාරී තත්ත්වයේදී, ඒ කියන්නේ වේදනාවක් රූපයක් සංඤාවක් සංස්කාරයක් අසුර කරන හැමදාම තැනකදීම බොහොම ප්‍රබල අන්දමකින් නාම රූපේ ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ නාම රූපය විඥාණයට ලොකු ආහාරයක් සපයනවා. ඒ දෙන්න බැඳිලා තමයි චක්‍රේ කරකින්නේ. ඔව්. හොඳයි. එහෙමනම් පින්වත්නි අද දවසේ අපි පැය දෙකකට වගේ ආසන්න කාලයක් ධර්ම දේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනෝ. මේ අන්දමින් අපි රැස් කරගත් ආශීර්වම කුසල් දෙවියන් ඥාතීන් සිළු ලෝකවාසීන් සමග බෙදාගමු. අප සිළු දනටම උතුම් නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි සම්ප්‍රදායානුකූලව එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.